පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 දෙක යටතේ ප්‍රශ්නකරු අනුර දිසානායක මැතිතුමා. මොකද්ද? ගරු
27 ප්‍රශ්නයක් මම යොමු කළා තිබුණා නේද? ඒක ගැන
නෑ දැන් අද එක.
හරි.
අද එක අහන්න ඕ. ගරු අනුකමාන මැතිතුමා.
ඒකත් වැදගත් මොකද දන්නව කතා නේද?
ඒ පිළිතුරනේ.
ඔව්.
ඒක දෙන්න පුළුවන් මම ඔබතුමාගේ ප්‍රශ්න පස්සේ. ඔව්.
නෑ නෑ ඊට කලින් මම මේ ඔබතුමාගේ අවධානය යොමු කරා දැන් අහපු ඒවා ගොඩක් තියෙනවා කතා. මොකද්ද කරන්නේ දැන්? දැන් මේ අහපු ඒවාට පිළිතුරු දෙන්නේ නැති එක.
හැබැයි මෙතෙන්දි මට එකක් කියන්න බාකි යුතුව ගරු ගාන්ති කරුණා කියලා මැතිතුමා යොමු කළාම මාසයක් සතියක් ඇතුළත ඒ පිළිතුරු ලැබෙනවා. මම ඒක
හොයලා බලනවා. තියෙනවා කරු කතා නායතන මාස 3කට වඩා ප්‍රමාද වෙච්ච ඒවා තියෙනවා.
ඒ ප්‍රශ්නද?
නෑ මේ මේ ප්‍රකාශයට උත්තර ලබන දේ.
වා මෙතුමා මේ සඳහන් කරන්නේ 27.
ආ 27.
ඔව්.
ආරයි ආරයි.
දැන් ඔබතුමාත් කිව්වා අදාළ අමාත්‍යවරුන්ට මේ දැනුම් දුන්නා කියලා. මම දැනගන්න කැමති මොන ඇමතිවරයාටද මොන ප්‍රශ්නේ පිළිබඳවද පිළිතුරු ලබා දෙන්න කියලා දැනුම් දුන්නේ කියලා සභානායකතුමාගෙන්. කවුද මේ පමා කරලා තියෙන්නේ?
ඇමතිවරයාගේ නම හෙළි කරන්න බෑ. නමුත් ප්‍රශ්න 9ක් තියෙනවා.
ඒ නම ඉක්මන් කරමු නේද ගෞරව සභානායක.
ගෞරව කතා නෑ දුන්න.
ප්‍රශ්න 9ක් තියෙනවා.
කවුද නම දෙනා?
ප්‍රශ්න 9ක් තියෙනවා සර්. ඔබතුමා තමයි මේක මෙහෙවන්නේ. මම නෙවෙයි. මට
ප්‍රශ්නයක් වෙන්නේ
ඇමතිවරුගේ නම කවුද උත්තර නොදුන්නේ ඇමතිවරු කියලා පාර්ලිමේන්තුවට කියන්න බැරි නා. මොකක්ද ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් වෙන්නේ? ඒ කාටද කියන්නේ ඒක?
දෙන්න.
ප්‍රශ්න අහලා තියෙනද? දැන් මම නිශ්චිත වශයෙන් ප්‍රශ්නයක්
අහනවා.
සභානායකතුමාගේ
පොදුවා අහලා නැහැ උත්තර දුන්නේ නැති മന്ത്രിවරුගේ නම.
ගරු කතානායකතුමා මම ඊළඟ දවසේ අද ගරු කතානායක ඊළඟ දවසේ මම අහන ප්‍රශ්නයක් සභානායකතුමාගෙන් 27 යටතේ මෙතෙක් මම අසන ලද ප්‍රශ්න ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්න අමාත්‍යවරු කවුද? පිළිතුරු ලබා නොදුන්න අමාත්‍යවරු කවුද කියලා එසේ විධිමත් ඇහුව සභානායකතුමා කියනවාද?
ඔබ විධිමත් ඇහුවොත් මම කියන්න බෑ.
හරි ඒ ප්‍රශ්නේ හරි ඒක ගැටළු හරිනේ දැන් ඔබතුමා
ප්‍රශ්නයක් දරනවා. ගරු කතානායකතුමනි ඒ කියන්නේ දැන් මේ උත්තර නොදුන්න අමාත්‍යවරු ගැන දැනගන්නත් විශේෂයෙන් ප්‍රශ්නයක් අහන්න ඕනද?
නෑ දැන් මට ලිස්ට් එක දෙනවනේ ගරු මන්ත්‍රීතුමනි.
මට දැනගන්න ඕන ගරු කතානායකතුමනි. රටේ ජනතාව දැනගන්න
ඕනේ.
ඇමතිවරුන්ට වාහන දීලා තිබෙනවා. ඇමතිවරුන්ට අස්සේ නඩත්තු දීලා තියෙනවා. ඇමතිවරු සියලු දෙනාගේ මහජනගේ මුදල් වලින් නඩත්තු වෙනවා. ප්‍රශ්න කාපම් මෙල උත්තර දෙන්න බැරි
නා.
ඒ ඇමතිවරු කවුද කියලා ජනතාවට දැනගන්න අයිතියක් නැද්ද? මේ මහජනගේ ධනෙ ඉන්නේ නඩත්තු වෙන මේගොල්ලෝ. ඒ නිසා මහජනට දැනගන්න අයිතියක් තියෙනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පිළිතුරු ලබා දෙනව නැද්ද කියලා. ඒ නිසා ගරු කතාන් කවුද ඇමතිවරු නම දෙනා? ඔබතුමා පාර්ලිමේන්තුවට
කියන්නේ. ඔව්. මම ලබා දෙනවා.
හොඳයි. ඔබතුමා සභානායකතුමාගෙන් අරගෙන හිට කියන්නේ.
ඒක හරිනේ.
ඔය සභානායකතුමා පොඩ්ඩක් අප්සෙට් මේ දවස්වල මේ මධ්‍යම පළාතට ජනාධිපතිකම ගැන බලාපොරොත්තු වෙන තෝරේ නම දෙන අප්සෙට් එක කියලා. ඒ නිසා ඔබතුමාගෙත් බලාපොරොත්තු.
මුළු පාර්ලිමේන්තුව සම්ප්‍රදාය ගැන කතා කරනවා. කවුද පාර්ලිමේන්තුවට බොහොම ගැව්වේ?
දැන් අපි දී වාදේ අරන් අපි දවසේ වැඩ කටයුතු වල යමු කර්මාන්තයක. ඔව්. හරි.
ඔව්.
හොඳයි
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි අපි හරි නිශ්චිත එකක් අහන්න මාස 3ක් විතර වෙනවා ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න නැතුව අඩුමතරමේ පිළිතුරු දෙන ඇමතිවරුගේ නම් ටික කියන්න බෑ මොන සම්ප්‍රදායද ඔබතුමා මේකද කතා කරන්නේ මම අහන්නේ ඉතර මම කියන්නේ උත්තර නොදෙන්නේ ඇයි ගරු කතානායකතුමනි ස්ථාවර නියෝගය යටතේ
හොඳයි හොඳයි
ස්ථාවර නියෝගය යටතේ අපි ප්‍රශ්න අහනවා අදාළ අමාත්‍යවරු වෙලා පාර්ලිමේන්තුවට උත්තර දෙන්න ඕන උත්තර දෙන්න නැත්නම් අඩුමතරමේ උත්තර දෙන්න නැති ඇමතිවරයා කියන්න ඕන ඒකත් කියන්න බැරි නා ඇතුළු තවත් සහන ගුවන් සමාගමට ලබා දීම ආසිතව පැනන ගිය ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන කැමැත්තෙමි. සංචාරක ක්ෂේත්‍රයේ යලි නගා සිටීම සඳහායි කියමින් ආණ්ඩු විසින් ගන්නා ලද කැබිනට් තීරණයක් අනුව ශ්‍රී ලංකන් සමාගම විසින් වෙනත් ගුවන් සේවා සඳහා සපයනු ලබන භූමි මෙහෙයුම් සේවා ගාස්තු 2019 අගෝස්තු පළවෙනිදාෙන් සිට දින සිට මාස 6ක් කාලයක් සඳහා අඩු කරන මෙන් සියලු ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දන්වා තිබෙනවා. එසේම ගුවන් සමාගම්වලට යානා සඳහා සහන මිලට ඉන්ධන හා ලිහිසි තෙල් සැපීමට තවත් බදු සහන ලබා දීමටද ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳ ගරු කතානායකතුමනි, සංචාරක අංශය පුනර්ජීවනය කිරීම කියලා 2019 න්‍යාය පත්‍රයේ විෂය අංක 72 යටතේ කැබිනට් මණ්ඩලයට දාලා තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ තීන්දුවත් මාසතුව තිබෙනවා. එතකොට මෙම සහන සැලසීම සිදු කර ඇත්තේ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි භූමි මේහුම් සේවා ගාස්තු අධික බව සහ එයින් සංචාරක ක්ෂේත්‍රයට රුකුලක් වනු ඇති බවට යන උපකල්පනයෙන් යුතුවයි. නමුත් මාගාව තිබෙන ඉතාමත් සවිස්තරාත්මක වාර්තාවක්, මෙම තීරණය කිසිසේත්ම මේ කියන ප්‍රතිලාභ ලබා දෙන තීරණයක් නොවන බව. එහෙත් මෙම කරුණු දෙකම කිසිදු පදනමකින් තොර අදහසක් බවත්, එමගින් රජයට විශාල මුදලක් අහිමි වීම පමණක් සිදුවන ඇති බවත් අදාළ ශේස්ත්‍රයෙන් විශේෂඥ විසින් පෙන්වා දෙනු ලබනවා. මෙම භූමි සේවා ගාස්තු අඩු කිරීම සහ සලසනු ලබන අනෙකුත් සහනවලට වාසි හිමිවන්නේ ගුවන් මගින්ට නොවේ. ඔබතුමා එක දන්නවා, ටිකට් පතට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. ගුවන් සමාගම්වලටයි. එතකොට ගුවන් සමාගම්වලට ලබා දෙන සහනයක් ගුවන් මගින් ගෙන්වා ගැනීම සඳහා හේතු සාධක වෙන්නේ කෙසේද කියන එකත් අපි දැනගත යුතුව තිබෙනවා. මොකද අඩුම තරමේ එහෙනම් මේ සහනය ලබා දෙනවා නම් ටිකට් වලට අඩු කිරීමක් පිළිබඳවත් එකඟතාවයකට ආ යුතුව තිබුණා. සමාගමට ලාභය ලබා දෙනවා ගරු කතානායකතුමනි මගින් ගෙන්වා ගැනීම සඳහා. නමුත් මගින්ට ටිකට් පතර කිසි සහනයක් ලැබෙන්නේ නැහැ මේ සහනය ලබා දීම නිසා. එසේ මෙම සහනය ලබන ගුවන් සමාගම් ශ්‍රී ලංකාව වෙත කෙරෙන මෙහෙයුම්වලදී ආසන ධාරිතාව ඉහළ නැන්වීමට හෝ ගුවන් ටිකට්පත් අඩු කිරීම පිළිබඳව කිසිදු පොරොන්දුවක් රජයට ලබා දී නැහැ. ඒ නිසා ලංකාවට සංචාරකින් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් මෙමගින් කිසිදු පිටුවහලක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට භූමි සේවා ගාස්තු අඩු කිරීම හේතුවෙන් පමණක් රජයේ සතු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මාසයකට ඩොලර් 7,10,000ක පමණ ආදායමක් අහිමි වීමටත් මුළු මාස 6ක කාලය තුල ඩොලර් මිලියන 4.3ක් රුපියල් වලින් ගත්තොත් කෝටි 77.6කට අහිමි වීමටත් නියමිතයි. එසේම පාස්කු ප්‍රහාරන් අනතුරුව මගී ඉල්ලුමෙහි අඩුවීම මෙතෙක් යථා තත්ත්වයට පැමිණ නොමැති නිසා මෙම තීරණ හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගම මාසකට ඩොලර් 108 බැගි මාස 6ක කාලයේ ඩොලර් 148ක පාඩුවක් සිදුවිය හැකි බව ගණන් බලා තිබෙනවා. මේ සහන මිලට තෙල් ලබා දීමෙන් වන පාඩුවට අමතරවයි. ඊට අමතරව ගරු කතානායකතුමනි, මාගාව තිබෙන මේ කැබිනට් පත්‍රිකාවෙන් ඉදිරිපත් කරලා මෙම ගුවන් සමාගම් වෙත තෙල් සංස්ථාව විශාල පාඩු ලබද්දී, තෙල් සංස්ථාව ජනතාවට විශාල බර දමමින් තෙල් මිල වැඩි කරද්දී, නමුත් මෙම ගුවන් යානා සඳහා අවශ්‍ය වෙන ඉන්ධන මිල අඩු කරන්න කියලා මේ කැබිනට් මණ්ඩලෙම තීරණයක් කරන් තිබෙනවා තෙල් සංස්ථාවට දෙනුවත් කරන්න. විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගම 2018 වසරෙන් පසුව භූමි මෙහෙයුම් සේවා ගාස්තු 2008 වසරෙන් පසුව ඉහළ නන්වා නොමැති තත්ත්වයක් තුළ 2016 වසරේදී විවිධ ගුවන් සේවා සමාගම් සඳහා ලබා දෙන මිල ගණන් නැවත සමාලෝචනය කර තිබුණා. වැඩි කිරීමක් කරේ නැහැ. 2016 කරේ සමාලෝචන ලක් කරා. ඒ අනුව ඇතම් ගුවන් සමාගම් විසින් භුක්ති විඳින අසාධාරණ සහන ඉවත් කර මෙහෙයුම් කර ලද වාර ගණන මත වට්ටම් ලබා දීමේ පිළිවෙතක් ශ්‍රී ලංකා ගුවන් සමාගම විසින් අනුගමන කර ලැබුවා. ඒ අනුව එයා ඉන්දියා සහ සිංගප්පූරු එයාලයින් සේවාවල 18%, සෞදි එයාලයින් 15%, තුර්කි එයාලයින් 13%, කොරියන් එයාලයින් 8%, එමිරේට්ස් 4%ද ගාස්තු ඉහළ දමා තිබූ අතර ඉතිහාඩ් 104%ද, කටාර් එයාවේස් සහ එයා චයිනා 5%ද, එයා ඒසියා සහ මැලේසියාය ඒසියා 6%ද, එයා රැරබියා 10%ද ගාස්තු ඉහළ දමා තිබුණා. ගුවන් සේවා බහුතරයක ගාස්තු වෙනස් වී තිබුණේ නැහැ. මේ තත්ත්වය තුළ භූමි මෙහෙයුම් සේවා ගාස්තු අඩු කිරීම හදිසි අවශ්‍යතාවයද තිබුණේ නැහැ. නිදසුනක් ලෙස යෝජිත මිල අඩු කිරීම මගින් එමිරේට්ස් ගුවන් සේවයට එක් ගමන් වාරයක් සඳහා ඩොලර් 1,200ක මිල අඩුවීමක් ලැබීමට නියමිතයි. නමුත් එමිරේට්ස් ගුවන් සේවය ඔවුන්ව පාලනය කරන ගුවන්තොටුපළට ශ්‍රී ලංකා එයාර්ලයින් එකක් ගියපුවාම ඩොලර් 5,118ක් අය කරනු ලබනවා. හැබැයි ඔවුන්ට අපි සහනයක් ලබා දෙන විශාල සහනයක් ගරු කතානායකතුමනි මේ සමාගම් වෙත ලබා දෙන සැලසුම් කරලා තිබෙනවා. මේ තත්ත්වය තුළ ගරු ඇමතුමා මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනවා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ මුළු මනින්ම ගරු කතානායකතුමනි සමාගම් වෙත ලබා දෙන ලාභයක් පමණයි. මෙවැනි සමාගම් වෙත මෙවැනි ලාභයක් ලබා දීමේදී කුමන වර්ගයේ යටිද ගනුදෙනු සිදු වුණාද කියලා සැකේ පවා දැන් පැන නගින. මොකද කිසිදු ගුවන් සේවය වර්ධනය වීම සඳහා හිතකර තත්ත්වයක් නොවන තත්ත්වයක් ඇතුළේ 1. ගුවන් සමාගම සඳහා සහන ලබා දීම මගින් සංචාරක ගුවන් මගින්ද සහන සැලසෙන බවට තීරණය කළේ කවුරුන් විසින්ද? ඒ කවර කරුණු මත පදනම්ද? දෙක, ගුවන් සමාගම් විසින් ලංකාව වෙත තම ගුවන් යාන එවීම සඳහා සහන ඉල්ලා තිබේද? ඒගොල්ලෝ ඉල්ලුවද? තුන, රජය මගින් ලබා දෙන සහන අනුව ශ්‍රී ලංකාව වෙත පැමිණීමට හා පිටත් වීමට අදාළ ගුවන් ටිකට්පත් මිල අඩු කරන බවට එම සමාගම එකඟතාවයක් තිබේද? භූමි සේවා ගාස්තු අඩු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළ කාලය තුල සිදුවන ආදායම් අහිමිවීම කොපමණද? ඒ පාඩුව ආණ්ඩුව විසින් පියවුණු ලබන්නේද? ගුවන් සමාගම් සඳහා සහන මිලට ඉන්ධන ලබා දීමෙන් ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාවට සිදුවන පාඩුව කොපමණද? සංචාර ගුවන් මගින් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබේද? එනිසා ගරු කථානායකතුමනි, විශේෂම විශාල පාඩුවක් ලබන යාලංකා ආයතනයට තවත් මූල්‍ය බරක් ඇතුළත් කරමින් මේ යෝජනාව අනුමත කර ගැනීම සඳහා, මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂම අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීම සහ භූමිකාව කුමක්ද කියලා මා දැනගන්න කැමැතියි.
ගරු කථානායකතුමනි, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් ඊයේ 27/2 යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්නය ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට ලැබුණේ අද උදේවරුවේ. කෙසේ වෙතත් මෙතුමාගේ ප්‍රශ්නයේ බහුතරයක් තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ තම ප්‍රශ්නය අහලා තියෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය අයත් වෙන්නේ මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය මුදල් අමාත්‍යාංශයට. ඒරන් වික්‍රමතුමා, ඒ නිසා අද උදේ අපි අමාත්‍යාංශයට යොමු කළා. හෙට දවසේ ඒකට සවිස්තරාත්මක උත්තරයක් ලැබෙනවා කිව්වා. කෙසේ වෙතත් ගරු කථානායකතුමනි, ගුවන්තොටුපළ සාමාන්‍යයෙන් අපේ කලාපය ගත්තහම මෙම අයකිරීම එම්බාගේෂන් මේ රටට ඇතුළේම ගාස්තුව අපේ රටේ තමයි විශාල වැඩියෙන්ම තියෙන්නේ. මේ පාස්කු ප්‍රහාරයත් සමග මැයි මාසයේ පමණක් ගුවන් යාන 1000ක් අවලංගු කරනු ලැබුවා. ගුවන් යානයක් අවලංගු කිරීම තුළ ඍජු අලාභය $11,500යි, වක්‍ර අලාභය $49,500යි. එතහා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් තමා මේ සකස් කළේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අතුව. ඒ පිළිබඳ සවිස්තරාත්මකව උත්තරයක් හෙට මුදල් රාජ්‍ය මුදල් අමාත්‍යතුමාට ලබා දෙයි.
ගරු අනුකුමාර මහත්තයා, ඊයේ ගරු වික්‍රමාරත්න මහත්තයා අපගේ පාර්ලිමේන්තුවේ ඉල්ලීම පිට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීන්ට ආරාධනා කරලා තිබුණා ශ්‍රී ලංකන් රිස්ට්‍රක්චරින් ගැන කතා කරන්න. ඉතින් මාජ ඔබතුමාට දැනුවත් කරලා තිබුණා, මාත් සහභාගී වුණා. ඒකේ මං හිතන්නේ ඒක හුඟක් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වුණා, හුඟක් කරුණු පැහැදිලි කරගත්තා. ගරු අනුකමල් සනාගතුමා,
ඒ නිලධාරීන්ගෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ප්‍රශ්න විමසන්න අයිතියක් තියෙනවා වගේම ඒක හොඳයි ඒ සාකච්ඡාව. නමුත් ගරු කතානායක මෙතන තිබෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ, අධ්‍යක්ෂක මණ්ඩලයේ පාලනයකින් තොරව තමයි මේක සිදු වී තිබෙන්නේ. මාගාව මා වගකීමෙන් කියන ගරු කතානායකතුමනි, එයාලංකයේ අධ්‍යක්ෂක මණ්ඩලය මේ තීන්දුවට එකඟ නැහැ. මොකද ඔවුන් දන්න ඔවුන්ට විශාල පාඩුවක් සිද්ධ වෙන බව. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්න කියලාම විශේෂම එයාලංක ආයතනට වගකීතු කණ්ඩායම විසින් අපි වෙත යොමු කරන්නේ. එනිසා මේ දේශපාලන අධිකාරිය විසින් ගනු ලැබූ තීන්දුව. ඒ නිසා අධ්‍යක්ෂක මණ්ඩලයත් එක්ක ප්‍රශ්න කිරීමේ මා හිතන්නේ මේක පළක් නැහැ. ප්‍රශ්න කළ යුතු වන්නේ දේශපාලන අධිකාරියෙන්. දේශපාලන අධිකාරියත් මා විශ්වාස කරනවා මේ වැඩිම ප්‍රශ්න කළ යුතු වන්නේ අග්‍රාමාත්‍යවරයාගෙන්. ඒ නිසා තමයි ගරු
කථානායකතුමනි, මේ වැඩිම සාකච්ඡා වුණේ ශ්‍රී ලංකන් රීස්ට්‍රක්චරින් කරන ගැන. ඒක මම හිතන්නේ මොකක්ද වැදගත් අදහස් හුවමාරු කරගත්තා. ඒ වගේම ශ්‍රී ලංකන් කළමනාකාරීත්වයත් ඔක්කොම මට උනත් මොකක් ප්‍රයෝජනවත් වුණා ඒක සහභාගී වීම.
හොඳයි හොඳයි.
මොකද්ද?
என்னுடைய 5 கேள்விகளுக்கு இதுவரை எந்த பதிலும் கிடைக்கவில்லை. 21-2 கேட்ட 5 கேள்விகளுக்கு இதுவரை எந்த பதிலும் என கிடைக்கவில்லை. ஒன்று, ஜனாதிபதி வேட்பாளராக வர இருக்கின்ற கௌரவ சஜித் பிரேமதாஸ் அவர்களிடமிருந்து 2 கேள்விகள். அடுத்தது, திரு கௌரவ வஜ்ர அபிவர்த்தனாவிடமிருந்து ஒரு கேள்வி. அப்படி 5 கேள்விகளுக்கு இதுவரை எனக்கு பதில் கிடைக்கவில்லை.
අදම ගැන කතාාවුණා ගරු සභානායකතුමත් කරුණු පැහැදිලි කර. සෝ යනු අපි ඒ සියලුම අදාළ අමාත්‍යවන් එක යොමුගරන එක්මනින් පිරිතුර දෙන්න කියලා. ඉට ජිස්කස් ජෙස් බිපෝ යුකම්. ප්‍රධාන වැඩකටයුතු 50 කෙරුම් පත
එතුමනි සුරාබදු සංශෝධන 52 පත ඉදිරිපත් කරමි.
සුරාබදු සංශෝධන 52 වන අධිකාරයේ වූ සුරාබදු අඥාපනත සංශෝධනය කිරීම සඳහා කිරීම පිණිස වූ 52 පතකි.
දෙවෙනි වර කියෙම කවද්ද?
මොරෝ.
ශ්‍රී ලංකා අද ප්‍රධාන වැඩ කටයුතු විෂයාංක 1-3 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග 3ක් අනුමත කිරීමට.
I know item 1, 2, 3.
We are going to the moon.
Main item. Garu Katanakatumani Apanana Sangwardana Panatayate Niogutunak Kriyatmakana Avasthave Mata Wachana Kipayak Katha Karanna Avastha Udawima Gana මම සතුටු වෙනවා විශේෂයෙන්ම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා අද විදේශගත වෙලා හිටියත් අපිට කියන්න පුළුවන් විශේෂයෙන් අපරණ සංවර්ධන මණ්ඩලය හරහා අපිට රටේ දළ ජාතික නිෂ්පාදනයට විශාල දායකත්වයක් ඒ වගේම අපේ අපනයන් වැඩි කිරීමට විශාල දායකත්වයක් පසුගිය අවුරුදු 3ක 4ක අතරතුර කෙටි කාලය අතුරත අපිට කරන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හරහා අපේ අපනයන කරුවන්ට අවශ්‍ය සහයෝගය ඒ ශක්තිය ලබා දීම අවශ්‍ය සම්බන්ධීකරණය ඒ වගේම නව අපනයන කරුවන් හඳුනා ගැනීම වගේ වැඩ කටයුතු ගණනාවක් සිද්ධ වෙනවා විශේෂයෙන්ම එක්ස්පෝර්ටර් 2000 වැඩසටහන යටතේ නව අපනයන කරුවන් 2000ක් හඳුනා ගැනීම විශේෂයෙන්ම අපේ රටේ ඉන්න ව්‍යවසායකයන් ඍජු අපනයන කරුවන් බවට පත් කර ගැනීම සඳහා අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා දිස්ත්‍රික් මට්ටමින් දැනට නව අපනයන කරුවන් 800 කට ප්‍රමාණයක් අපිට අඳුනගෙන ඔවුන්ට අවශ්‍ය වෙළඳපොළ නිර්මාණය කරලා දීලා ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා ඒ වගේම වන් විලේජ් වන් ප්‍රොඩක්ට් එහෙම නැත්නම් අපි ලොවක් දිනන ගමක් කියන වැඩසටහන යටතේ අපි ගම්මාන ගණනාවක් අඳුනගෙන ඒ ගම්මානවල ඒ ගොවියන්ට එහෙම නැත්නම් ඒ නිෂ්පාදකින්ට අවශ්‍ය පහසුකම් දීලා ඒ වගේම ඔවුන්ට ඍජු අපනයන වෙළඳපොළක් අඳුනලා දීලා ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය කරමින් ඒ කටයුතු කරගෙන යනවා විශේෂයෙන් අපේ අපනයනයන් ගැන කතා කරනකොට අපේ 2018 වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව 2019 වසරේ මුල් කාර්තුවේ වෙළඳ අපනයනයන් 5.7% වර්ධනයකුත් සේවා අපනයන් වල 27.1% වර්ධනයකුත් අත්පත් කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක සංඛ්‍යාලේඛන විදිහට කියනවා නම් සමස්තයක් විදිහට කියනවා නම් මේ සමස්ත අපනයනය ඩොලර් මිලියන 7,584.4 සිට ඩොලර් මිලියන 8,441.7 දක්වා 11.3% වර්ධනයක් මේ 18-19 මුල් කාර්තුවල අපිට වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ මේක විශාල වර්ධනයක්. මොකද අපි අපනයනයන් මත තමයි අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන කියලා විශ්වාස කරන රජයක් විදිහට අපිට ඉලක්ක වලට යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම 2015 සිට විදේශ විනිමය ඉපැයීම් දිහා බලනකොට අපි ඇඟලුම් ක්ෂේත්‍රයේ 2015 තිබුණේ ඩොලර් මිලියන 4,802ක අගයක් මේක 2018 වෙනකොට ඩොලර් මිලියන 5,300 දක්වා 9.63%කින් වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා විශ්වාස කරනවා මේ රජය එනකොට අපිට දෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි GSP සහනය අපිට අහිමි වෙලා තිබුණා ගරු අගමැතිතුමාගේ මැදිහත්වීම මත අපිට පුළුවන් වුණා මේ පසුගිය කෙටි කාලය ඇතුළත නැවත GSP Plus සහනය ලබා ගන්න ඒ සහනයත් අපිට හේතු වෙනවා කියලා විශ්වාස කරනවා මේ අවුරුදු 3ක කාලය ඇතුළත 9.63% වර්ධනයක් අපනයන ක්ෂේත්‍රය අත්පත් කර ගැනීම සඳහා ඒ වගේම රබර් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ 2.68% වර්ධනයකුත් කොකනට් ආශ්‍රිත නිෂ්පාදනවල තම සැලකිය යුතු වර්ධනයක් තියෙනවා 8.96%ක ඒ වගේම දියමන්ති මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ 18.35% වර්ධනයක් අපිට අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ක්ෂේත්‍රයේ 9.85% වර්ධනයක් සීෆුඩ් අපනයනයන්ගෙන් 7.65% වර්ධනයක්, විසිතුරු මත්ස්‍ය අපනයනය 1% වර්ධනයක්, ඒ වගේම පළතුරු අපනයනය විශේෂයෙන්ම අපි දිරිමත් කරලා තියෙනවා පහුගිය කාලේ 39.46% වර්ධනයක් ගරු කතානායකතුමනි අපිට අත්පත් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම විසිතුරු මල් අපනයනය 5.77% වර්ධනයක් අපිට අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ විදිහට සමස්ත අපනයන වර්ධනය 2015 සමස්ත අපනයනයන් වෙළඳ අපනයනයන් විදිහට 2015 තිබෙන ඩොලර් මිලියන 10,547ක් අපිට මේ ප්‍රමාණය 2018 ඩොලර් මිලියන 11,890 දක්වා වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ මේක අපිට තාම සැලකිය යුතු වර්ධනයක් විදිහට හඳුනන්න පුළුවන්. ඒ වගේම අපනයන සේවාවල වර්ධනය විදිහට ගන්නකොට විශේෂයෙන් අපේ ICT BPM අපේ විශේෂ තොරතුරු තාක්ෂණය ආශ්‍රිත ව්‍යාපාරවල පරිගණක ශේෂ්ත්‍රීය ව්‍යාපාරවල IT ව්‍යාපාරවල 62.19% වර්ධනයක්, ඉදිකිරීම ශේෂ්ත්‍රයේ 30කට වැඩි වර්ධනයක්, මූල්‍ය සේවාවල 63% වර්ධනයක්, ඒ වගේම ප්‍රවාහන ඉපයීම් වල 9.36% වර්ධනයකුත් එක්ක සමස්ත සේවා අපනයන ශේෂ්ත්‍රයේ 27.13% වර්ධනයක් අපිට අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ අපි සතුටු වෙනවා මේ වගේ විශාල වශයෙන් අපි රටක් විදියට ඉස්සරහට යන්න නම් අපේ අපනයනයන් මත අපේ අපනයන වර්ධනය ඉතාම වැදගත් කියන කාර්යය මම හිතන්නේ ඔබතුමත් නිතර කතා කරන කාරණයක්. විශේෂයෙන්ම ඔබතුමා මේ ශේෂ්ත්‍රය ගැන හොඳ අත්දැකීම් තියෙන කෙනෙක් විදියට ඔබතුමා අපිට සතුටු වෙන්න පුළුවන් මේ වර්ධනයන් පිළිබඳව. ඒ වගේම අපිට මේ වසරේ මැයි මාසයේදී අපිට වාර්තාගත අපනයනයක් වාර්තා කරගන්න පුළුවන් වුණා ශේෂ්ත්‍ර දෙකක. විශේෂයෙන් අපේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ 2018 මැයි මාසයේ තිබුණ ඩොලර් මිලියන 397ක අපනයනයක් අපිට මේ වසරේ මැයි මාසයේ ඩොලර් මිලියන 423ක වර්ධනයක් අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම කොකරට් පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයනයන් ඩොලර් මිලියන 48 සිට ඩොලර් මිලියන 57 දක්වා වර්ධනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා අපිට අපේ ඉලක්කත් එක්ක ඉස්සරහට ගිහිල්ලා අපිට ඉදිරියේදී අපේ අපනයන වර්ධනය මීට වඩා ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙලා වෙයි කියලා. විශේෂයෙන් ඒ සඳහා අවශ්‍ය ශක්තිය සහයෝගය අමාත්‍යාංශයක් විදිහට මගේ අමාත්‍යාංශය ඇමතුමා විදිහට මලික් සමරවික්‍රම ඇමතුමා, අපේ අමාත්‍යාංශ ලේකම්තුමා, ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමිය ඇතුළු සියලු දෙනා මේ එකමුතුවෙන් කටයුතු කරනවා. ඒ වගේම දළ ජාතික නිෂ්පාදනයට දක්වපු දායකත්වයත් එක්ක බලනකොට තමයි මේකේ සැබෑ තත්ත්වය පිළිබිඹු වෙන්නේ. ගරු කථානායකතුමනි 2015 දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ඉදිරිය අපේ අපනයනයන් තිබුණේ 16.7%. අපිට මේ ප්‍රතිශතය 2018 18 දක්වා වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ඉදිරිය අපේ අපනයනය. ඉතින් අපි විශ්වාස කරනවා අපේ මේ වැඩපිළිවෙලත් එක්ක 2022 පමණ වෙනකොට මේ ප්‍රමාණය 120 ඉක්මවලා 122 පමණ ප්‍රමාණයකට ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද අපි දන්නවා අපේ අපනයනයන් මේට වඩා හොඳ තත්ත්වයක තිබුණා. 2000 මට මතක විදිහට මගේ ඒ දිනවකවානු මේ අවස්ථාවේ නැතත් 2002-03 වෙන විට 2004 පමණ වෙන විට අපේ අපනයනයන් 30% සීමාවේ තිබුණා. හැබැයි 2014-15 වෙනකොට මේ ප්‍රමාණය 12-13% පල්ලම් බැස්සා. රාජපක්ෂ පාලන සමයේ අපිට හොඳට මතකයි අපේ අපනයනයන් වලට තිබුණු දායකත්වය ගැන සලකනකොට අපිට ඒක කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්න බෑ. ඒක ඉසම අඩු වගේක් තමයි තිබුණේ. ඒ නිසා තමයි භාගයට භාගයක් අපේ අපනයනයන් රාජපක්ෂ පාලන සමයේදී පල්ලයට ආවේ. විශේෂයෙන්ම අපේ එළවලු ඩොලර් මිලියන 39.46% අපිට එළවලු වලින් අපිට ඩොලර් මිලියන 39.46% අපිට ඩොලර් ආදායම් ලබන්න පුළුවන් වුණා. අපනයන කරන්න පුළුවන් වගේ පළතුරු වල යම් 4.7% පමණ අගයක් අපිට ආදායම් විදිහට ලබන්න පුළුවන් වුණා. ඒ නිසා අපි රටක් විදිහට ඉස්සරහ යන්න නම් ඒ අපනයනයන් සංවර්ධනය කර යුතුයි කියන ඉලක්කය අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ ඉලක්කය ඇතුව අපේ රාජ්‍ය කටයුතු කරමින් ඉන්නවා කියන එක මතක් කරන්න ඕන. විශේෂයෙන් අපි දන්නවා අපේ වගේ රටක සම කෘෂිකාර්ම කෘෂිකාර්මික රටක් මේ කෘෂිකර්මයත් එක්ක අද ලෝකයේ තියෙන ආහාර පරිභෝජනයත් එක්ක අපි කටයුතු කරොත් විශේෂයෙන් අපේ ආසියාවේ දකුණු ආසියාවේ වගේම විශේෂයෙන් මැද පිරිදිග වගේ රටවලට අපිට විශාල වශයෙන් එළවලු පළතුරු ආහාර ද්‍රව්‍ය අපනය කරන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒසත් වෙළඳවත් වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වගේම බෝට්ටු නිෂ්පාදනය ගැන අපි දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. මොකද අපි වගේ රටකට රට වටේම මුහුදක් තියෙන රටක් විදිහට අපි ආසියාවේ ඉතාම කේන්ද්‍රීය ස්ථානයක සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක පිට රටක් විදිහට බෝට්ටු නිෂ්පාදනය සඳහා අපි වැඩි අවධානය යොමු කරලා තියෙනවා. ඒ සඳහා හොඳ තරංකාරී නිෂ්පාදක පිරිසක් ආයෝජක පිරිසක් කටයුතු කරමින් ඉන්නවා. මම හිතන්නේ බෝට්ටු නිෂ්පාදනයේදී ඉදිරියේදී අපේ රට බොහොම කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. විශේෂයෙන් අපිට මීට මාස කිහිපයකට කලින් කේබල් වෙසල් එකක් ඔබතුමා දැක්කා. අපිට පුළුවන් වුණා ජපානය වගේ ලෝකයේ අංක එකේ බෝට් නාවික එහෙම නැත්නම් නැව් නිෂ්පාදනය කරන රටකටත් අපිට පුළුවන් වුණා අපේ අපනයනයක් අපේ නිෂ්පාදනයක් අපනයනය කරන්න. විශේෂයෙන්ම කලඹ ඩොක්යාඩ් සමාගම ලංකාවේ රජයටත් ජපාන සමාගමටත් කොටස් හිමි සමාගමක් විදිහට කීර්තිමත් සමාගමක් විදිහට ඕන්න පුළුවන් වුණා. ඒ තාම උසස් තත්ත්වේ. තාම උසස් තාක්ෂණයකින් හෙබි ඒ කේබල් එළන නෞකාවක් අපිට අපනයනය කරන්න පුළුවන් වුණා. ඒ නිසා ඒකත් විශාල ජයග්‍රහණයක් විදිහට විශ්වාස කරනවා මේ ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන්. ඉතින් මම හිතනවා අපිට තවදුරටත් රටක් විදිහට දියුණු වෙන්න නම් අපිට මේ ආනයන අපනයන පරතරය අඩු කර ගැනීම ඉතා වැදගත්. අපේ ආනයන අපනයන පරතරය අපේ රටට ගැලපෙන මට්ටමක නෙමෙයි තියෙන්නේ. නමුත් අපිට මේක පුළුවන් තරම් අඩු කරන්න කටයුතු කරොත් අපි විශ්වාස කරනවා අපිට රටක් විදිහට ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අපි දන්නවා අපි මේ අවුරුදු 3-4 ඇතුළත තාමත්ම වටිනා තීරු තීරණ අරගෙන මේ රට ඉස්සරහට යන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නේ. අපිට දැන් ඉතාම තීරණාත්මක මොහොතක ඉන්නේ. ඉතාමත්ම වැදගත් සංදි ස්ථානයක ඉන්නේ. මොකද අපිට ගරු කථානායකතුමනි මේ අවුරුද්දේ තව මාස කිහිපයකින් ගොඩක් වෙලාට නොවැම්බර් මාසයේ අග අපිට සිද්ධ වෙනවා ජනාධිපති මැතිවරණයක් සඳහා මූණ දෙන්න. ජනාධිපති මැතිවරණයක් සඳහා මූණ දෙන්න. අපිට අද පේනවා නොයෙක් අය ගැන කතා වෙනවා. ඔබතුමා ගැනත් කතා වෙනවා. අපිට සන්තෝසයි. ඒ කෙසේ වෙතත් අපිට පේනවා එක්සත් ජාතික පක්ෂේ කතා වෙන අයත් අනිත් පැත්තේ ගැන කතා වෙන අයත් අතර ලොකු වෙනසක්. එක්සත් ජාතික පක්ෂේ කතා වෙන නම් කීපය අතර ඒ එක පවුලක අය නෙමෙයි කින්නේ. බොහොම උගත් බුද්ධිමත් පළපුරුද්දක් තියෙන අය චරිත ගණනාවක් ගැන කතා වෙනවා. මේ පැත්තේ කතා වෙන්නේ එකම පවුලේ 3-4 දෙනෙක් ගැන විතරයි. මම දැක්ක ප්‍රතිපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා එතුමාලා ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඒ සඳහා තීරණය ගැනීමේ අයිතිය දීලා තියෙනවා කියලා. ඒකෙන්ම පේනවා නැවත ඒකාධිපති පාලනයක අවශ්‍යතාවය ඒගොල්ලන්ට තියෙනවා. ඒකාධිපති පාලන අවශ්‍යතාවය. හැබැයි අපේ පැත්තේ එහෙම නැහැ. අපි සාමූහික රැස් වෙලා අපි කෘත්‍යාධිකාරී මණ්ඩලෙන්න පුළුවන්. පාර්ලිමේන්තු කණ්ඩායම වෙන්න පුළුවන්. රැස්සලකට තමයි තීන්දුව తీරන ගන්න. එහෙම නැත්නම් තනි කාටවත් බලයක් දීලා නැහැ. ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නවත් ජනාධිපති වරේක් පත් කරන්නවත්. ඉතින් ඒ පැත්තේ අපිට පේනවා තනි පුද්ගලයෙකුට දීලා තියෙනවා මේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන එක. ඒක
හරි හරි අපි අපනේට යන් දැන්.
ඒක ගැන කතා කරනකොට අපිට තේරෙන්නේ මේ රටට නැවත ඒකාධිපති වාදය අවශ්‍ය නැහැ කියලා මුළු රටම කියන අවස්ථාවක මේගොල්ලෝ උත්සාහ කරනවා පවුල් වාදය තුලින් එක තැනකට බලය කේන්ද්‍රගත කරන්න. අපිට කිසි ප්‍රශ්නයක්
නැහැ.
අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට තේරෙනවා කලබලලා ඉන්නවා කියන කාරණේ. මොකද අපිට මේ අවුරුදු 4 භාරය අපි දන්නවා ජනාධිපති තනතුර එක්සත් ජාතික පක්ෂයෙන් නෙමෙයි තිබුණේ. ඒ වගේම ගරු ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පස්සේ කුමන හේතු නිසා මේ ජනාධිපති තනතුර අපේ පක්ෂයට අහිමි වුණා. ඒ නිසා අපිට හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ තනතුර එක්සත් ජාතික පක්ෂයට ගන්න. ඒ වගේම රටේ පාක්ෂිකයන්ගේ ලොකු උනන්දුවක් තියෙනවා මෙවර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ඉදිරිපත් කළ යුතුයි කියන කාරණේ. එක්සජාති පක්ෂයේ ඉදිරිපත් කරන අපේක්ෂක අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් තත්ත්වයට නිර්මාණය කර ගැනීම හැකියාවත් අපිට තියෙනවා. මොකද 2015 අපිට පුළුවන් වුණා නම් මහින්ද රාජපක්ෂ මහත්මයාව පරාජය කරන්න, මෙවර අපිට එක්සජාති පක්ෂයේ අපේක්ෂකෙක් ජනාධිපති කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අපි අවුරුදු තුනමාරක් ගිය අවුරුද්ද නොවැම්බර් වෙනකන් අපිට ආණ්ඩුවක භාගයයි තිබුණේ, කැබිනට් එකේ භාගයයි තිබුණේ. ජනාධිපති අනතුර අපිට මුලදී දවස්වල අපිත් එක්ක සහයෝගයෙන් කටත් කරා. දැනට තියෙන තත්ත්වය එච්චර සුබවාදී නෑ. පළාත් සභා බලය තිබුණා. ඒ තත්ත්වය තියාගෙන තමයි ගරු කතා නැතුව අපි විශාල වැඩ කොටසක් කරේ. විශාල වැඩ කොටසක් කරේ. අපි දන්නවා මේ රටේ මේ කෙටි කාලයක් ඇතුළත දැවැන්ත වෙනසක් රටේ සිද්ධ වුණා. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගන්නකොට, ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය ගන්නකොට, ඒ වගේම ග්‍රාමීය සංවර්ධනය. ද ගම්පෙල්ලිය වැඩසටහන යටතේ විශාල මුදලක් ගමේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙන අවධියක්. එහෙම කාලයක් කවදාත් ගමේ මිනිස්සු අහන කතන්දරේ තමයි ගමේ මෙහෙම සංවර්ධනයක් කවදාවත් සිදු වුණේ නැහැ කියන්නේ. මේගොල්ලෝ තමන්ගේ බලය තියෙන කාලේ පුළුවන් තරම් එක්කෝ හම්බන්තොට එන්න පුළුවන්, නැත්නම් තමන්ගේ නම පුම්බන ව්‍යාපෘතියක් දෙකක් කරා හැර රටේ ප්‍රමුඛතාවය යන වැඩ කරෙත් නැහැ, ගමේ සංවර්ධනයට මුල්තැන දුන්නෙත් නැහැ. අපි රටේ ප්‍රමුඛතාවයටත් අවධානය යොමු කරලා තියෙනවා, ගමේ සංවර්ධනයටත් මුල්තැන දීලා තියෙනවා. ඒ වගේම අපි සමාජ විෂමතා නැති කරලා තියෙනවා. එකම ගමේ අල්ලපු ගෙදර සිරියාවති අක්කගේ ආදායමත් එකයි, එහා පැත්තේ සුමනාවති අක්කගේ ආදායමත් එකයි. හැබැයි සිරියාවති අක්කට සමෘද්ධිය හම් වෙනවා, සුමනාවතිට සමෘද්ධිය නැහැ. ඒ දේශපාලන හේතුන් මත එකම ආර්ථිකයක් තියෙන, එකම ආදායම් මත්යක් තියෙන පවුල් දෙකකට විෂමව තමයි සැලකිල්ල ලැබුණේ. අපිට ඒ විෂමතාවය නැති කරලා අපිට ලක්ෂ 6කට මෙතෙක් කලක් ඒ අසාධාරණයට ලක් වෙච්ච ලක්ෂ 6කට සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් වුණා. ඒ ඉෂ්ට කරන්නත් පුළුවන් උනේ මේ ජාතික ආණ්ඩුවෙන් ගැලවිලා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් සමෘද්ධි අමාත්‍යාංශයේ ගත්තට පස්සේ තමයි මේ කෙටි කාලය තුළ තමයි ඒ සාධාරණයත් අපිට ඉෂ්ට කරන්න පුළුවන්. ඊයේ දිනේ අපිට පුළුවන් වුණා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන පරිගැලීම් වලට ලක් වෙච්ච විශාල පිරිසකට සාධාරණ ඉෂ්ට කරන්න. අපි දන්නවා ඒ අතර හිටියා මේ තමන්ගේ පවුලේ සමාජිකයෙක් මැරුණු පවුල් ගණනාවක්. මේ අතීතය අමතක වෙලා නැහැ. දේශපාලන හේතුන් මත සිදුණු ඝාතන, ඒ වගේම ගිනි තැබීම්, මංකොල්ලකෑම්, දේපළ විනාශ කිරීම, ඒ වගේම අපි දැක්කා තුවාල ලැබු අය තාමත් ඒ තත්ත්වයෙන් ඉන්න පවුල් සමාජිකයෝ. විශාල පිරිසකට අපිට පුළුවන් වුණා
විනාඩි 3ක් තියෙනවා
බොහොමසුදි ඒ සාධාරණ ඉෂ්ට කරන්න. ඒ නිසා මේ කෙටි කාලය විශේෂයෙන්ම දවස් 52 මංකොල්ලයද ගොඩක් අයට අමතක වෙලා තියෙන මංකොල්ලෙන් පස්සේ අපිට විශාල වැඩ කොටසක් ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වුණා. ගම්පෙරළි වැඩසටහන වෙන්න පුළුවන්, සමෘද්ධිය වෙන්න පුළුවන්. ඒ වගේම අද සුවසැරිය. අද රටේ ප්‍රධානම ජනතාවගේ ආකර්ෂණයට ලක් වෙච්ච ව්‍යාපෘතිය විදිහට මම හර්ෂ සිල්ලමතුමාට ස්තුතිවන්ත වෙනවා. අද සුවසැරිය. කාට හරි පුළුවන් නම් ගලක් ගහන්න සුවසැරියට කාටවත් ගහන්න බෑ. හැබැයි මේක ආරම්භ කරද්දී අපිට මතකයි ප්‍රතිපක්ෂවල කිව්වේ මොනවද? ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කිව්වා. ඉන්දියාවේ රෝතු සේවා ගැන කිව්වා. ඉන්දියාවේ සේවකෙනවා කිව්වා. අද සුවසැරිය තමයි මේ රට තුළම ව්‍යාප්ත වෙච්චි. ගම් නියඟම් වල නගරේ හැමතැන ව්‍යාප්ත වෙච්චි හොඳම සේවාව, හොඳම මහජන සේවාව විදිහට අපි විශ්වාස කරනවා. ඒ වගේ වැඩ කොටසක් අපිට කරන්න පුළුවන්. ඒ වගේ රාජ්‍ය සේවය වැටුප් වැඩි කිරීම. අද දෙගුණයක් වැඩි. ඒ නිසා මේ කෙටි කාලයක් ඇතුළත අපිට වැඩ කරන්න පුළුවන් තනි ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කැබිනට් එක ඇතුළත ක්‍රියාත්මක වුණ නිසා අපි විශ්වාස කරනවා මේ කරගෙන යන 38 වැඩ කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් අපිට 2019 තියෙන ජනාධිපතිවරණයෙන් පස්සේ නිර්මාණය කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒකට හේතුව අපි දන්නවා අද ඒ අය විශාල අර්බුදයක තමයි ඉන්නේ. දැන් අපේ කුමාර වෙල්ගම් මහත්තයල වගේ බොහොම කෘතස්ත දේශපාලඥයෝ මේ පෞල්වාදයට, මේ තියෙන ඒකාධිපතිවාදයට, මේ වහල්වාදයට විරුද්ධව නැගිටලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මෙතුමාලා මන් දන්න 11 වෙනිද තමන්ගේ අපේක්ෂකය නම් කරනවා කියලා තියෙනවා. ඒක කරගන්න පුළුවන් වේද කියලා. දැන් අපි දැක්කා මේ මැතිනිය ගැනත් කියනවා. හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිනිය ගැනත් කියනවා. ඉතින් අන්තිම මැතිනිය කරලියට එයිද දන්නේත් නැහැ. ඒ කෙසේ වෙතත් කවුරු කරලියට ආවත් මැතිනිය කරලියට ආවත් අර්බුදයක්. ගෝඨාභය මහත්තයා අපේ මේ ඇමරිකාවේ පුරවැසිභාවය ඉවත් කරගෙන ලංකාවට එල්ල එන ගෝඨාභය මහත්තයා කරලියට ආවත් අර්බුදයක්. කරුණාකර අපි සියලු දෙනාම සාමූහිකව කටයුතු කරන්න සූදානමින් තමයි ඉන්නේ අගමැතිතුමා ඔබතුමා සජිත් ප්‍රේමදාස ඔබතුමාලා අතර සියලු දෙනාම අපි දන්නා සාමූහික වැඩ කරන්න පුළුවන් පිරිස.
හොඳයි. වෙලාව අවසන් කොටයි නෝ අවිචාර ආද මේ වාදේ වාදි වාදයක් කියන වෙලාව අවසන් කරගන්න.
2019 ජනාධිපතිවරණයේ 100%ක් නෙමෙයි 100,000ක් විශ්වාසයි එක්සත් ජාතික පක්ෂය නම් කරන එක්සත් ජාතික පක්ෂය අපි එක්ක ජයග්‍රහණය කරනවා කියන කාරණේ.
බොහොම ස්තුතියි ඊළඟට ගරු මහින්ද යාපා අභිවාදන මැතිතුමා. මොකද්ද?
ප්‍රශ්නයක් ඇහුවා නියෝජ්‍ය කාරක සභාපතිතුමාගේ එතුමා ඔබතුමාට යොමු කරනවා දීලා උත්තරයක් දෙනවා කිව්වා මම ඔබතුමාගෙන් අහන්නේ ඒ පිළි මම එදා මතු කරපු කාරණා පිළිබඳව ඔබතුමාගේ මතය මොකද්ද කියන එක
මට ඒ ප්‍රශ්නේ හම්බුනේ නැහැ මම හොයලා බලන්න
ආන්නම් දැන්
ප්‍රශ්නේ හොයලා බලන්න
ගියා 30 වෙනිදා
මට ප්‍රශ්නේ හම්බුනේ නැහැ මම හොයලා බලලා කියනවා හොඳයි බලන්න මොකද්ද
පිළිබඳව ප්‍රශ්නයක්
ඔව් කියන්න
ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා කිව්වා මේ රටේ තියෙන දූෂිත ආයතනේ පාර්ලිමේන්තුව කියලා ඒ නිසා එහෙම කියපුවාම ඔබතුමාටයි අපිටයි සියලු දෙනාට මේක වැටෙනවා ඒ නිසා මම ගරු ඔබතුමාගෙන් ආන්නේ එතුමා මේ දූෂිත ආයතනේ කියන එක අදාස් කළේ එතුමා කිව්වා මේ ලැප්ටොප් දීලා තියෙන්නේ පගාවක් විදියට කියලා ඒ නිසා ගරු කථානායකතුමා ඔබතුමා නිවැරදි කරන්න මොකද ඔබතුමාටත් හොඳ නැහැ අපිටත් හොඳ නැහැ මේ මේ ලැප්ටොප් ටික අපිට අම්බෙලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ වැසිරිසවල නම් අපිට ප්‍රශ්නයක් නැහැ හැබැයි එතුමා කියන විදියට වෙනත් ආකාරයෙන් නම් අපේක අයින් කරන්න කියලා
පුත්තා ඒක එතුමාගේ පෞද්ගලික මතය මේ ඉස්සරහත් පාර්ලිමේන්තුවේ විවිධ පාර්ලිමේන්තු වලින් තෑගි ලැබුණා මේකත් අපිට චීන තාන පාර්ලිමේන්තුවෙන් ලැබුණා වත්තා මීට අවුරුදු 5කට ඉස්සර ලැබුණා නමුත් ඔබතුමා එක්ක කැමැති නම් අයින් කරන්න පුළුවන් හැබැයි පාර්ලිමේන්තුව දුහිතයි කියලා එතුමම කියන එක මම කනගාටුයි එහෙනම් එතුමාගේ රැඳී සිටියොත් විතුත් නැහැ
वचन की हदल मे निधास्कलाटे हपतर नंगे हपतर अपटतीन गटलू මේ ආණ්ඩුව මෙච්චර කාලයක් කරගෙන ආපු වැඩපිළිවෙළ දිහා බැලුවහම මේක රටේ යහපතට වැඩිය පෞද්ගලික අංශයට වෙලෙන්දන්ට යහපත් වෙන විදියට තමයි ලාභ ලෝභ ලැබෙන විදියට තමයි කටයුතු කරේ. මේ කොන්දේසි සංශෝධනයත් අපි දකින්නේ මේ ආණ්ඩුව තවත් ගෙනියන එක්තරා දූෂිතක වැඩපිළිවෙලක තවත් එක පියවරක් හැටියට. මොකද මේ සුළු අපනයන භෝග බැන කතා කරනකොට මම දන්නේ අපේ එමෙතුමා මොනවද කතා කරේ කියලා එතුමා කතා කරනවා ඇඟලුම් කම්හල් ගැන වෙන වැඹලුම් එළවලු අපනයනය ගැන මේ වාගේ නැව් හදන්න ගැන කතා කරනවා ඒව ගැන කතා කරන එක නෙමෙයි අපේ රටේ සම්ප්‍රදායිකව ගරු කථානායකතුමනි සම්ප්‍රදායිකව අපනයන භාණ්ඩ තිබුණා මේක තේ රබර් පොල් විතරක් නෙමෙයි වෙනත් භාණ්ඩක් තිබුණා කුරුඳු තිබුණා ගම්මිරිස් තිබුණා එතකොට මේව තමයි අපේ රටේ ගැමියට ගමේ මිනිසුන්ට ආදායම ලැබුණු ආයතන ආදායම ලැබුණු ක්‍රම අද ඒක සම්පූර්ණයෙන් මේ අපනයන සංවර්ධන මණ්ඩලය විනාශ කරලා තියෙනවා ඒකෙන් කරපු දෙයක් නැහැ මේ මේ සභාපතිනිය තමුන්නාංශ දන්නවා ඇති මේ එතුමියගෙන් මේ මේ ආයතනයට කිසිම සේවයක් සිද්ධ වුණු බව පේන්නේ නැහැ එකම සේවයේ එතුමියගේ ස්වාමි පුරුෂයා රගර් සෙල්ලම් කෙරුවා ගරු ඇමතුමත් එක්ක. ඕක තමයි තියෙන සුසුකම්. එහෙනම් එතුමිය මේ 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 කාර්මික සංවර්ධන මණ්ඩලයේ දිනුවට කිසිම සේවයක් මේ කාල සීමාව තුල කරලා නැහැ. ඒත් මෙසර කාලයක් අපනයන සංවර්ධන වැඩසටහන යටතේ තිබුණා මේ අපේ ව්‍යාපාරිකයන්ට පිටරට සෙමිනාස් වලට යන්නේ එහෙම නැත්නම් ප්‍රදර්ශන වලට සහභාගි වෙන්න ඒ පහසුකම් තිබුණා. ඒව සම්පූර්ණයෙන් මෙතුමිය ඉවත් කරුවා. ඒ නිසා අපේ අපනයන ජීවණය අද එහෙම් පිටින් අඩාල වෙලා තියෙනවා. අද කුරුඳු වලට මොකද වෙලා තියෙන්නේ ගරු එමුතුමනි? කුරුඳු වලට කුරුඳු රුපියල් 1000ක් මිල බැස්සා.
නිරධාරීන් වරුතේ මේ චෝදනා කිරීමට අපේ සංගෙන් නෝන හරියන්නේ නැත්නම් ඒක සාධාරණ නැහැ.
किसीम सीधे रटे प्रधान निष्पादने निष्पादने मनुष्य जीवत्न साली රුපියල් මේ වෙනකොට රුපියල් 1000ක් මිල බැස්සා මේ බැස්සේ පිටරට මිල බැහැලා නෙමෙයි මේ බැස්සේ අපේ රට ඇතුළේ මේ ව්‍යාපාරිකෝ කීප පොලක් අතර ඇතිවෙච්ච අරගලයක් නිසා. එක්කෙනෙක් එක්කෙනෙකුට එක්කෙනෙක් අඩුවට ඔෆර් කරනවා. එතකොට අය මිල බහිනවා. මිල 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 දිගින් දිගටම මිල බැස්සා. මොකද්ද අපේ නැයන සංවර්ධන මණ්ඩලය එක්කලේ? කරපු දෙයක් නැහැ. කරන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා. ඇයි අපිට දෙන්න බැරි? ගරු කථානායකතුමනි, මේ රටේ කුරුඳු තමයි අපේ ලෝකේ තියෙන හොඳම කුරුඳු. මේකේ ඉල්ලුම නැති වෙන්නේ නැහැ. මේකේ මිල බහින්නේ නැහැ. ඒ තරමට ඉල්ලුම එන්න වැඩි වෙනවා. අද විවිධ ඔබතුමාට මතක ඇති එක අවස්ථාවක සෞදි අරාබියට ගියාම ඒදී අපිට තේදුන්නේ කුරුඳු දාලා. ඇහුවාම කිව්වේ මේ කොලෙස්ටරෝල් නැති කරන්න පුළුවන් බලයක් මේ කුරුඳු වල තියෙනවා. අපේ කුරුඳු අපිට පෙව්වා එහෙදි තේ වලට දාලා. සිනමන් ටී කියලා. ඇහුවාම මේකේ මේ විශේෂය මොකද්ද කියලා ඒගොල්ලන් කිව්වේ ශරීරයේ කොලෙස්ටරෝල් පාලනය කරන්න පුළුවන් ඖෂධයක් කුරුඳු කියන්නේ කියලා. එතකොට ඇයි අපි මේක මාකට් කරන්නේ නැත්තේ? ඇයි අපි මේක ප්‍රයෝජනෙට ගන්න නැත්තේ? ඇයි අපි මේක මේ මිල බහින්න ඉඩාරලා තියෙන්නේ? කුණු කොල්ලට මේක විකුණන්න ඉඩාරලා තියෙන්නේ? මේකයි අපි අහන ප්‍රශ්නේ. මේකට කරන්න අඩු වශයෙන් අද තීන්දුවක් ගන්න තියෙන්නේ ගරු කථානායකතුමනි, මේකට ෆ්ලෝ ප්‍රයිස් එකක් දාන්න. මේ මීට අඩුවෙන් විකුණන්න බෑ. ගරු කථානායකතුමනි, තව මාස 3කින් මේ ඉල්ලුම තව වැඩි වෙනවා. මොකද නත්තල් කාලේ වින්ටර් එකේනකොට අපේ මේ කුරුඳු වල තියෙන ඉල්ලුම ලෝක විලඳ පොලේ වැඩි වෙනවා, මිල වැඩි වෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්න නම් මේ වෙලාවේ දැන්වත් හිටවත් මේ ෆ්ලෝ ප්‍රයිස් එක ඉන්ට්‍රොඩියුස් කරන්න වෙනවා. එහෙම ඉන්ට්‍රොඩියුස් කරුවොත් විතරයි මේක ගලවන්න. නැත්නම් මේ වෙලෙන්දෝ තරඟෙට අද පාලනයක් නැහැ, ආණ්ඩුවේ පාලනයකුත් නැහැ, අපනයන භෝග සංවර්ධන මණ්ඩලයේ කරන කෙහෙම් මලකුත් නැහැ. මේක සේරම ඒගොල්ලන්ට ඕන හැටියට කරගෙන යන්නේ. ගම්මිරිස් වලට කළ දේ දැක්ක. ගම්මිරිස් කෑවා. කොටිම කියනවනේ අපි ජාතියටම ගම්මිරිස් කෑවුවා. ඒක 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 සම්පූර්ණයෙන් ඒ ව්‍යාපාරය විනාශ කළා. දයාගමගේ ඇමතිතුමා ප්‍රසිද්ධියේ ජාතියට ප්‍රකාශ කරුවා, මම රුපියල් 900ක සහතික මිලක් දෙනවා කිව්වා ගම්මිරිස් කිලෝ එකකට. අද පුළුවන් නම් ගමට යන්න කියන්නේ මේ මහත්තුරුන්ට. මේ ඇමතිතුරුන්ට ගමට යන්න කියන්නේ. මොකද වෙන්නේ කියලා බලන මේ ගම්මිරිස් නිෂ්පාදනය කරන පැත්තක දයාගමගේ ඇමතිතුමා එක්කන් යන්න කුරැස්සීමකට හිටන් ජනාධිපති වර්ණයේ තියෙනවා. පුළුවන් නම් ඒ පැත්තට ගිහිල්ලා එතුමාට ගිහිල්ලා කතාවක් කරලා ඉන්න කියන්නේ. මේ එතුමාට ඡන්දෙ දෙන්න කියන තැන් එතුමාගේ පක්ෂයට ඡන්දෙ දෙන්න කියලා. ඔය ඇඹිලි පිටියේ පැත්තේ පනාමුරේ පැත්තට ගිහිල්ලා පුළුවන් නම් කතාවක් කරන්න කියන්න දයාගමගේ ඇමතිතුමාට ගම්මිරිස් නිෂ්පාදනය කරන ගොවීන්ට ගිහිල්ලා තමුන්නාන්සේලාට අපි ලොකු සේවයක් කරලා තියෙනවා. විශාල සේවයක් තමුන්නාන්සේලාට අපි සිද්ධ කෙරුවා. මේ ඒ නිසා අපිට අලියට ඡන්දෙ දෙන්නේ කියලා. එහෙම කියන්න කියන්න පුළුවන් නම් කුරුඳු නිෂ්පාදනය කරන පළාත් වලට ගිහිල්ලා කියන්න කියන්නේ මේ ඇමතිවරුන්ට ගිහිල්ලා එහෙ ගිහිල්ලා අපි කුරුඳු වලට හොඳ මිලක් දුන්නා, අපි කුරුඳු වලට හොඳ සේවයක් කළා තියෙනවා, අපි කුරුඳු දිනු කළා තියෙනවා, අපි කුරුඳු වවලා තියෙනවා. මේවා කියලා පුළුවන් නම් අලියට ඡන්දෙ ගන්න කියන්නේ. ගොරක නිෂ්පාදනය කරන මිනිස්සුන්ට ගිහිල්ලා කතා කරන්න. ගොරක අපි මෙහෙම මිල වැඩි කළා තියෙනවා, ගොරක වලින් අලුත් නිෂ්පාදන හදලා තියෙනවා, ගොරක අපි අපනයනය කරනවා, ඒ නිසා මිලක් හොඳට ලැබෙනවා, තමුන්නාසිලට හොඳ ආදායමක් දැන් ලැබෙනවා කියලා පුළුවන් නම් ගිහිල්ලා කතා කරලා ඡන්දයක් ඉල්ලන්න කියන්නේ. මේකේ ඊළඟට කරුංක වලට වෙච්ච දේ ගැන කතා කරන්න උමනා. ඒක ගම්මිරිස් වලටයි කරුංක වලටයි දෙකටම එක දේ තමයි සිද්ධ වුනේ. නමුත් අපනයන සංවර්ධන මණ්ඩලයේ මේ ගැන කිසි දෙයක් කළේ නැහැ. ඒකයි මම තමුන්නාසිට කිව්වේ මේ උදවේගෙන් අපිට වැඩක් නැහැ කියලා. ඒ නිසා මේක ඉතාමත්ම අවාසනාවන්ත තත්වයක්. ඇයි මේ උදවිය මේ ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි මේ උදවිය මේව ගැන කටයුතු කරන්නේ නැත්තේ? මේ අපේ රටේ සම්ප්‍රදායික අපනයන. අපිට තිබුණු ඉතා වටිනා අපනයන. ඉතින් මේ විදියට මේවයි. දැන් රුපියල් 1000ක් කිලෝ එකකින් මාස 6ක් ඇතුළත අඩු නැයි කියලා කිව්වහම විශාල පාඩුවක්. තව මේ මේ වගාව ගෙනියන්න බැරි වෙනවා. මේ වගාවෙන් මේ මිනිස්සු ඉවත් වෙනවා. ඉතින් ඒක කරන්නම් අඩු වශයෙන් తాවකාලික පියවරක් හැටියට හරි ෆ්ලෝ ප්‍රයිස් එකක් දෙන්න කියන. ඒක තමයි මේකට තියෙන විසඳුම. ඒ විසඳුම දුන්නොත් මේ නත්තල් කාලේන ඉල්ලුමෙන්වත් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි. එහෙම නැතිනම් අපේ රටට දෙවියන් නෙම පිහිටයි. මේ ව්‍යාපාරය සම්පූර්ණයෙන් නැති වෙනතුරු අපනයන සංවර්ධන මණ්ඩලය මේ නිලධාරි මහතුරු මේගොල්ලන් බලාගෙන ඉන්නවා. ඔව් දෙන්න.
ඔව් මං හිතන්නේ ගරු මන්ත්‍රීතුමනි, ගම්බිරිස් ප්‍රතිඅපනයනය කිරීම අපි මීට මාස කිහිපයකට කලින් අපේ අමාත්‍යාංශයෙන් නතර කරලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන මේ අද තියෙන ගැසට් නිවේදන තුරම මුදල් අමාත්‍යාංශයේ නියෝග ක්‍රියාත්මක කිරීමක් නමුත් ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ අපේ අපනාර සංවර්ධන මණ්ඩලයේ විදේශාණේ අටතේ නිසා තමයි අපි ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් අපි දන්නවා ගම්බිරිස් ප්‍රතිආර්පණය කිරීම සඳහා හරහා විශාල මාෆියාවක් ක්‍රියාත්මක වුණා. නමුත් අපිට අපේ ඇමතිතුමාට පුළුවන් වුණා මේක අවබෝධ කරගෙන මීට මාසයක කීපයකට කලින් මේක නතර කරන්න අවශ්‍ය කටයුතු.
අස්සයා ගියාට පස්සේ ස්ථාලේ වැහුවා. ඒකනේ ඔබතුමා කියන්නේ.
ඔය අස්සයා යන්න පටන් ගත්තේ ඔබතුමාලගේ 2015 වටත් කලින් ඉඳන්.
අස්සයා ගියාට පස්සේ ස්ථාලේ වැහුවා. හරි කතා නායකතුමනි. එතුමා එහෙමවත් පීවරක් ගත්ත එක ගැන මම සතුටු වෙනවා. මොනවා හරි අනිත් ඒවට ඔය වගේ මොනවා හරි ඉක්මනින් පීවරක් ගන්න. විශේෂයෙන් කුරුඳු වලට. කුරුඳු ගැන අද විශාල ප්‍රශ්නයක් රටේ තියෙනවා. ජනතාවට මේ මිනිස්සු සම්පූර්ණයෙන් මේ 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 වගාවෙන් ඉවත් වෙනවා. ඉතින් මේක මේ 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 ගම්බිරිස් ගැන කතා කරපු එක හොඳයි. දැන් මෙතන අපේ ගරු සභානායකතුමත් දන්නවා ගම්බිරිස් නිසා මොන ප්‍රශ්නයක් නුවර පළාත්වල මිනිස්සුන්ට මුහුණ දීලා තියෙනවද කියලා. ඒ වගේ ඒ හා සමාන ප්‍රශ්නයක් තමයි දකුණු පළාතේ කුරුඳු වලට තියෙන්නේ. අය අපි ගම් වලට ගියාම අපිත් එක්ක මිනිස්සු කතා කරනවා මොකද්ද මේකට කරන්නේ? ඇයි මේ තමුන්නාන්සලා මේ වෙනුවෙන් කතා කරන්නේ නැත්තේ? ඇයි මේ ආණ්ඩුවට කියන්නේ නැත්තේ? අපි අද කියනවා මේ ආණ්ඩුව මේ පියවර ගන්න. වහාම දාන්න මේ අවම මිල එහෙම නැත්තම් ෆ්ලෝට් රයිස් එක දාලා මේක නතර කරන්න. ඊළඟට විතර එච්චර විතරක් නෙවෙයි අඩුවෙන් ඔෆර් කරපු උදවියට දඩ ගහන්න. මේ රටේ මේ රටේ මේ මිලට වැඩිය මේ අඩුවෙන් ඔෆර් කරන්නම් බලගත්ත මේ දේශ බඩේ වාසික සඳහා ඒකට අවශ්‍ය කරන දඬුවම දෙන්න. මේ අපනයන මේගොල්ලන්ගේ තියෙන බලපත්‍ර කැන්සල් කරලා දාන්න. මේ වගේ පියවරවල් ගන්න අපේ අපනයන සංවර්ධන මණ්ඩලයට බැරි නම් ඕක ලිපේ දාන්න ගෙනිහින්. ධර්මිතියකට හොඳයි ඕක. ඕකෙන් ඇති වැඩක් නැහැ. මේ විදිහටත් අපේ රටේ මේ කටයුතු වලට කර මේ මුහුණ දෙන්න බැරි නම් ඒ සංවර්ධන කටයුතු කරන්න බැරි නම් ඔය කෙහෙම්මල් සංවර්ධන මණ්ඩලයෙන් ඇති වැඩක් නෑ. ඒගොල්ලන් කරන සංවර්ධනයක් නෑ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අපි හරි හිතයමාරු මේ ප්‍රශ්නය ගැන කතා කරන්න ගරු කතා නැහැ. අපිට විශාල ප්‍රශ්නයක් මේක. අපේ ගම් වලට අපිට යන්න බෑ. තමුන්නාන්සේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විතරනේ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ට මිනිස්සු බනිනවා. මොකද තමුන්නාන්සේලා මේකට සද්ද නැත්තේ කියලා. කතා කරන්නේ නැත්තේ කියලා. ඉතින් ඒක නිසා මේක අපිට බරපතලම ගැටලුවක් හැටියට අද අපි දකින්නේ. ඒ නිසා කථානායකතුමනි මේ කියන සංවර්ධ මෙතුමා කියනවා ගාමන්ට්ස් ඉන්ඩස්ට්‍රී එක 18%කින් වැඩි වුණයි කියලා. එහෙම නැත්නම් ෆෘට්ස් එක්ස්පෝර්ට් එක 39%කින් වැඩි වුණා කියලා. මොකද්ද මේකේ මොලේ උම්මේ මේක ප්‍රමාණය කොච්චරද? මේ ප්‍රමාණය 39%කින් මේ වෙන කෙනේ අරමු කුරුඳු වලින් අපි උපයන මුදලක් මේ සම්ප්‍රදායික නොවන කුඩා අපනයන වලින් උපයන මුදලත් අතර බැලුවහම අපි මොනවද ඒකේ මොනතරම් වෙනසක් තියෙනවද? කුරුඳු රුපියල් 1000ක් කිලෝ එකකින් නැතු නැහැ කියලා කිව්වහම අපි කොච්චර මුදලක් අපිට අහිමි වෙනවද? මේ සියරම විදේශ විනිමය. මේ ඔක්කොම පිටරටවල වලින් අපිට ගන්න තියෙන සල්ලි මේ නැති වෙන්නේ. ඉතින් මේ වෙනුවෙන් කටයුතු කරන්න බැරි නම් මේ අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ඇති වැඩේ මොකද? මේ රෙගුලාසි හදලා දෙන්නේ මොකටද? මේ රෙගුලාසි අනුමත කළ දීමෙන් ඇති වැඩක් තියෙනවද? මේගොල්ලන්ගේ වෙච්ච සේවයක් තියෙනවද? යම් යම් කාලවල වල අපනයන සංවර්ධන මණ්ඩලයෙන් සේවයක් සිද්ධ වුණා. විශාල වැඩ කොටසක් කළා. දැන් කෙරෙන්නේ නැහැ කියන එකයි මං කියන්නේ. දැන් මොකුත්ම කරන්නේ නැහැ. මේකෙන් විශාල වැඩ කොටසක් මේ අපනයන සංවර්ධන මණ්ඩලයේ තමයි හුඟක් ඒ කාලේ හිටපු සභාපතිවරු ඒ කාලේ හිටපු නිලධාරි මහත්වරු හුඟක් වැඩ කළා. ඒ වැඩ කරපු නිසා තමයි අද මේ ආයතන මේ විදිහට පවතින්නේ. මේ විදිහින් තමයි කුරුදු කර්මාන්තයේ දියුණු වුණේ. ඒකේ වැඩ කරපු නිසා තමයි අනිත් මේ අපනයන සංවර්ධන වැඩ කටයුතු සංවර්ධනය වුණේ. නමුත් අද මේ වෙනකොට කිසි දෙයක් කරෙන්නේ නැහැ. අද ඒකත් එහෙමයි. අනිත් මේ පොල් අපනයන පොල් ආශ්‍රිත ද්‍රව්‍ය අපනයන වැඩි උනායි කියලා කියනවා. මට තමුන්නාසල කියන අද පොල් ගෙඩියක් කීයද කියලා. අද පොල් ගෙඩියක් කීයද? ඒ පොල් නිෂ්පාදනය කරන මිනිස්සුන්ට පොල් රුපියල් 20ට පොල් ගෙඩියක් දෙන්න පුළුවන්. රුපියල් 20යි අද විකුණන්න පුළුවන්. එතන මේක කීයේ පොල් ගහක පොල් කඩන්න රුපියල් 100ක් උ. ගෙඩියක් තිබුණා 100ක් ඕන ගෙඩි වල්ලක් තිබුණා 100ක් උ. පොල් කඩන්න විතරයි. ඒතකොට කොහොමද මේවා ගෙනියන්නේ? වැවිලි කර්මාන්තයේ සම්පූර්ණයෙන් අඩපණ වෙලා. තේ ගැන මම කියන්නේ නැහැ. තේ මේගොල්ලන්ට කියලා වැඩක් නැහැ නේ. අපරායන සංවර්ධන මණ්ඩලයේ තේ කතා කරන්නේ නැහැ නේ. තේ මිලත් එහෙමයි. මේ රටේ කෘෂි කර්මාන්තයේ යෙදিলা ජීවත් වුණු අප සියලුම දෙනාට අපි ජීවත් වුණේ කෘෂි කර්මාන්තේ. අපි ජීවත් වෙන්නේ කෘෂි කර්මාන්තේ. ඉතින් අපි මේක වෙන වෙනස හැම වෙනසක්ම අපිට දැඩි ලෙස දැනෙනවා. එතකොට මේ අද පොල් ගෙඩියක් විකුණ ගන්න බැරි නම් තේ කිලෝ එක මිල රුපියල් 75ට මිල බහැලා නම් මොකක්ද මේ රටේ කර්මාන්ත දියුනේ? අපනයන දියුණුනා, තේ රටේ වගාව දියුණුනා, වැවිලි කර්මාන්තේ දියුණුනා කියලා. කොහොම වැවිලි කර්මාන්තයම තුමා මේකන කතා කරන්නේවත් නැහැ. එතුමා ගැන, එතුමා ඒ ගැන දන්නවත් දන්නේත් නැහැ. එහෙම දෙයක් රටේ තියෙනවයි කියන්නේ. පොල්ගෙඩිය රුපියල් 20යි කියලා වැවිලි කර්මාන්තයම තුමා දන්නවත් දන්නේ නැහැ. කරු කතා නැහැ කිතුමනි පොඩ අහලවල. ඈ එතු එතුමා දන්නවද කියන්නේ? ඈ තේ රුපියල් 75ට මිල බහලා තියෙන දඹුදළු කිලෝ එකකම. ඒතකොට මේව රබර් විකුණ රබර් දැන් කපන්නේ නැහැ අපි. රබර් වැඩක් නෑ අපිට කපන්න. මහන්සි වෙන එකේ තේරුමක් නෑ. ඒක තමුන්නාංශ දන්නේ. රබර් මොකටද කපන්නේ? දැන් දරට ගලවන. දරට ගලවලා දර විකුණන එක ඊට ලාභයි රබර් විකුණනට වැඩිය. ඉතින් මේකයි අත්‍ය තත්ත්වය. ඉතින් මේක වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් එහෙම නැත්නම් සුළු අපණ හැන භෝග සංවර්ධන මණ්ඩලයෙන් මේ වෙනුවෙන් යමක් කරෙන්නේ නැත්නම් ගරු කතානායකතුමනි, අපි වෙන කාටද දෙයියනේ කියන්නේ? මේ මොකද්ද මේ රට වෙන්නේ යන්නේ? ඇයි මේ වෙන්නේ? මේ ඉන්න තමුන්නාන්සලා දන්නව දැන් මේ එතුමා මේ ජනාධිපතිවරණය ගැන කතා කරුවා. එමෙතුමා එතුමාට වෙන කතා කරන්න දෙයක් නැතුවද කොයිද අංශය කියන්නේ? ඈ ඒත ඔබතුමා එපයි කියලා කිව්වා. ඕනේ නැති වැඩක් නැති ඕකෙන් කරන මේ අපට යන ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක ඇත්ත. මොනව කතා කරන්නේ? ඔය මොනවාරි යමක් කතා කරලා ඒක කළේ ඊට පස්සේ ඒක තව මොකක් හරි එල්ලලා ඈ ජනාධිපතිවරණය නැත්තම් අපේ ජනාධිපති අපේක්ෂකත්වයේ පිළිබඳ තියෙන ප්‍රශ්නය ගැන කතා කරලා මේක ඉවර කරන්න. ඒකනේ මේ කරේ. ඉතින් අපට ඇති ඒකෙන් ඇති වැඩක් නෑ රටට. මේ රෙගුලාසි සම්මත කළයි කියලා මේ 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 ආයතන වලින් මේ ජනතාවට කිසිම සේවයක් සිද්ධ වෙන්නේ නෑ. මේ බඩු භාණ්ඩවල මිල උච්චාවචනයට මේවා විසඳුමක් නෙමෙයි. මේකෙන් වෙන්නේ නෑ මොකක්වත්. ඒකයි මං කියන්නේ මේ 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 රෙගුලාසි වලින් පළක් නෑ කියලා. අද තියෙන ප්‍රශ්නේ රෙගුලාසිය නෙමෙයි. මේ ආයත මේ වගාවල් පවත්වාගෙන යන්න බෑ. ඒකට ප්‍රමාණවත් ආදායමක් මේ රටේ ලැබෙන්නේ නැහැ. එන්නේ එන්න මිල අවම වෙනවා. මිල වැටෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමා මේ මම මේ අපන යන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමියට කියන්නේ ඔබතුමා මැදිහත් වෙලා ඒකට මොනව හරි කරන්න. රෙගුලාසිය වෙනස් කරගෙන ඉවර වෙලා ගන්න පුළුවන් ලාභයක් නැහැ. මේක ව්‍යාපාර වෙළඳපොළ දියුණු කරගන්න අලුත් වෙළඳපොළ වල හොයන්න ඊළඟට මේ වෙළඳපොළේ තියෙන මේ නිෂ්මාකට තියෙන තැන් වලින් ඒක මේ ඒකෙන් ප්‍රයෝජන ගන්න. දැන් කුරුඳු වලට තියෙන්නේ ඇත්තටම ගරු කතානායකතුමනි හොඳ නිෂ්මාකට එකක් මේ තියෙන්නේ. මේක අපි ප්‍රයෝජන ගන්නේ නැහැ. මේක ප්‍රයෝජන මේක ඔක්කොම වෙළෙන්දන්ට අතහැරලා දැන් තියෙන්නේ. ඒ මිනිස්සුන්ට හම්බ කරගන්න දීලා තියෙන්නේ. මේ ඒකයි අපි අපනයන සංවර්ධන මණ්ඩලයෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ නිකම් මේ මොනවාරි මේ කුරුඳු පැල ටිකක් බෙදෙන එකවත්, ඒකට පූර ටිකක් දෙන එකවත්, ඒක විතරක් නෙමෙයි. ඒක නෙමෙයි පහුගිය කාලේ කළේ. ඉතින් ඒක නෙමෙයි අපිට අපි ඉල්ලන්නේ මේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය වැඩි කරන්න. මේවට හොඳ වෙළඳපොළක් හොයලා දෙන්න. මේ 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 වෙනුවෙන් කටයුතු කරන වෙළෙන්දන්ට, මේ වෙනුවෙන් කටයුතු කරන අපනයන කරුවන්ට උදව් කරන්න. අවංකවම උදව් කරන ඒ මිනිසුන්ට ලෝකේ රටවල් වලට ගිහිල්ලා ඒගොල්ලන් අලුත් දැනුම ලබා ගන්න විතරක් නෙමෙයි, ඒ අලුත් දැනුම මේ රටට ගෙනල්ලා ඒකෙන් ප්‍රයෝජන ගන්න. අද මේ වෙළෙන්දෝ දෙන්නේ 3 දෙනෙක් අතරනේ මේ ව්‍යාපාරය යන්නේ. ඒගොල්ලන්නේ මේ සේරම මේක මැනිපුලේට් කරන්නේ. මේ මැනිපුලේෂන් එක නිසානේ මේ ප්‍රයිස් එක වැටෙන්නේ. ඒකනේ මේ ඒකට මැදිහත් වෙන්න බැරි නම් අපණ යන සංවර්ධනයෙන් ඇති වැඩි මොකද? ඒකයි අපි අහන්නේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මේ කටයුතු කරන්න අපි ඒගොල්ලන්ගෙන් ඉල්ලා හිටිනවා. මේ නිලධාරි මහත්මාත්මින්ගේ කරුණා කරලා මැදිහත් වෙන්න. මේකට මේකට දෙන්න ඕනේ පියවර එකයි. දැනට ෆ්ලෝ ප්‍රයිස් එකක් දෙන්න. වැරදි විදියට ඔෆර් කරපු සියලු දෙනාට දඬුවම් කරන්න. ඒගොල්ලන්ගේ බලපත්‍ර අවලංගු කරන්න. මේ 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 විදියට ඒ විදියට තීරණ ගන්න බැරි නම් මේ අපට යන සංවර්ධන මණ්ඩලයට ගරු කතානායකතුමනි, අපි අපේ රට කොහෙද යන්නේ? ඉතින් ඒක එහෙමනම් එහෙම තීරණ ගන්න උදවියයි මේකට අවශ්‍ය වෙන්නේ.
තව විනාඩි 3ක් තියෙනවා ගරුව.
බොහොම සුති. අපේ රට බේර ගන්න නම්, අපේ රටේ මේ ව්‍යාපාර රැක ගන්න නම්, අපේ රටේ මේ 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 දැනට මුහුණ දීලා තියෙන මේ ගැටලුවට මුහුණ දෙන්න නම් අපි මේ වගේ වැඩ පිළිවෙල අපිට ගන්න වෙනවා කියලා. එහෙම ගත්තේ නැත්නම් මේ රෙගුලාසියෙන් විතරක් මේක කරන්න බෑ. රෙගුලාසි අපි සම්මත කරලා දෙනවා. ඊට පස්සේ රෙගුලාසියත් අර විදිහටම තියෙනවා. ඒකෙන් තවත් කවුරු හරි ඕකෙන් රිංගනවා. ඒකෙන් රිංගල ඒකෙනුත් තව කීයක් හරි කොටා ගන්නවා. ඒක තමයි අද ව්‍යාපාරය. ඉතින් මේක දැන් අබැන් එතුමා කියනවා ගම්මිරිස් අපනයනේ නතර කළාලු. හොඳයි ඒක. ප්‍රතිඅපනයනේ නතර කරපු එක අපි කැමති. ඒක අපි ඒක අනුමත කරනවා. ඕක කරන්න දෙන්නේ දැන් 3-4 කලින්. එහෙම කලේ නැහැ. ඒ වෙනුවට අපේ සමහර නායකයොත් මේ වෙළඳාමට බැස්සා. ඒකයි මේ වුනේ. සමහර නායකයන්ගේ සමාගමුත් මේ වෙළඳාමට බැස්සා. මේ හොර වෙළඳාමට. වෙළඳාමට බැහැලා ඒගොල්ලත් යම්කිසි මුදලක් මේකෙන් උපයා ගන්න උත්සාහ කරා. එහෙම කරන්න ගිහිල්ලා තමයි මේ වැඩේ අවුල් වුනේ. ඉතින් ඒ නිසා අද අනිත් ව්‍යාපාර අනිත් අංශවලටත් වෙන්නේ ඒකයි. කුරුඳු වලට වෙන්නේත් ඒකයි. තේ වලට තේ ගැන අපි කතා කරන්න යන්නේ නැහැ මම අර කිව්වා වගේ. තේ සම්පූර්ණයෙන් විනාශ වුනේ මේ 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 බාලතේ ඇති කරන මේ ඔබතුමා දන්නව මොකද වෙලා තියෙන්නේ කියලා. අද මේ එතුමා මේ අපේ ගරු ඇමතුමා සාගල් රත්නායක ඇමතුමා තේ ගැන අපි සියලු දෙනාටම වැඩි හොඳින් අවබෝධයක් තියෙන කෙනෙක්. අද මොනවද වෙලා තියෙන්නේ? ඉතින් ඇයි මේක නිවැරදි කරන්න හදන්නේ නැත්තේ? ඇයි මේ ගැන හොයන්නේ නැත්තේ? මේක බාලතේ එහෙම නැත්නම් මේ කොහේ හරි තියෙන කසලතේ ගෙනල්ලා මෙහි කවලම් කරලා විකුණන එකද අපි 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 දන්නේ තේ වෙනදා? ඒකයි අපි අහන්නේ. අපේ රටේ ඉතාමත් ඉහළ මට්ටමේ ගුණාත්මකයෙන් ඉතාමත්ම ඉහළ තේ නිෂ්පාදනය කරපු රට. මේ තේ සන්නාමයට කියන්න වචනයක් කොහෙවත්
ලෝකෙ තිබුණේ නැහැ.
අපි ඒක විනාශ කරගත්තා. ඒකට අපනයන සංවර්ධන මණ්ඩලෙත් වගේ කියන්න ඕනයි කියලා මම කියන්නේ. ඒ නිසා බොහොම ස්තුතියි කතා නායකතුමනි. මේ වැඩපිළිවෙල සාර්ථක කරන්න නම් නියම තීරණ ගන්න පුළුවන් නායකත්වයක් අවශ්‍යයි කියලා මම කියන්නේ.
බොහොම ස්තුතියි ගල් මන්තුමා. ඊළඟට ගරු විජිත් විජේමණි සොයි සමත්තුමා අපි 12:30ට දිවා භෝජනය සඳහා නාට්‍යම් විනාඩි 2ක් විතර අමතර යන්න මහ අවස්ථාවේ පතන දිවා භෝජනේ. ඇග්‍රී හොඳයි.
අපි එකඟ වුණා මේක කලින් ඉවර කරන්න පරත.
ඒ දැන් ලංකාව අපි දිවා භෝජන සඳහා නවත්තන්න තියෙනවනේ.
නවත්තන්න නැතුව එක වෙනකන් ගිහිල්ලා. අද වැඩි කතිකුව නෑ මං.
නෑ ඉන්නවා කතිකුව ගොඩක් ඉන්නවා. දරු සභානායකතුමා කතිකුව ගොඩක් ඇවිල්ලා ඉන්නවා දැන්.
දරු කතානායක
ඉවර කරන්න බෑ.
දරු කතා.
අපි දැන් දෙක තුනක් වෙයි.
දරු කතා
ඉන්න පොඩ ඉන්න කරුම
හරි සමාවේ. As you wish ඔබතුමා කැමති විදිහට කරා
වෙන අපි මේ විදිහට මෙයන් නැත්තම් හොඳ නැහැ නෝ රයිට් ඔබතුමා කතා කරන්න
ගරු කතානායකතුමනි ගරු සභානායකතුමනි කතිකියෝ නැත්තම් අපිට වැඩි වෙලාවක් දෙන්න මොකද මේක අපේ රටේ ජාතික ඉන්නවද එහෙනම් ප්‍රශ්නයක් නැහැ මේ අපේ රටේ ජාතික ආර්ථිකයේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් අපි දන්නවා ආනයනයේ අපනයනයේ වෙළඳ ශේෂයේ ගෙවුම් ශේෂයේ හිඟය එතකොට මේ අපන ප්‍රති අපනයනය මේ වගේ ලොකු ලොකු මේ වගේ දාමේ එකතු කිරීම මේ වගේ ලොකු ලොකු වචන දාගෙන අපි මේ සභාව ඇතුලේ කතා කරාට සැබෑවට මේවා බිමේ පැලවෙනකොට මේ පාර්ලිමේන්තුවත් රජයේ නිලධාරිත් මොන තීරණ ගත්තත් ගරු කතානායකතුමනි අර හිඟන්නගේ පාත්‍රයට හෙනහුරා කෙලියා වගේ වැඩක් වෙලා තියෙනවා මේක මේ අද ඊයේ මේ ආණ්ඩුව නිසාම වෙච්ච දෙයක් නෙමෙයි මේක දිගින් දිගටම මේ දේ වුණා මේ දේ කරා මේක 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 මේ මේක මේ රටේ මේ මේ අහිංසක ගොවියට අපි හිතනවා කුරුඳු පැලේ නිකන් දුන්නම තේ පැලේට 150 සානාධාර දුන්නම ඊළඟට ගම්මිරිස් පැලේ නිකන් දුන්නහම මේවට ගොවිය භූමිය ශ්‍රමය ජලය බොහොම අමාරුවෙන් කළමනාකරණය කරලා තමයි මේ රටේ ගොවි ජනතාව දුක් විඳලා මේවා නිෂ්පාදනය කරන්නේ ඒ නිෂ්පාදනය කරන්න මේ රත්තරම් පොළවේ මේ වැවෙන දේවල් වලට ගරු කතානායකතුනේ ලෝකේ ඉහළ මිලක් තියෙනවා. අපේ රටේ යෝගට් එකට, අපේ රටේ ගම්මිරිස් ටිකට, අපේ රටේ කුරුඳු ටිකට, අපේ රටේ කොකෝවා වලට, මේ මේ අපේ රටේ තේ ටිකට අද මේ සියල්ල රට වටේ මුහුද මාළු පිට රටින් ගේනවා ප්‍රතිඅපනයනය කරනවා. අපේ රටේ කතානායකතුමනි කිවුල්දිය මත්ස්‍ය ව්‍යාපාරයේ තියෙනවා මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයේ තියෙනවා කරදිය මත්ස්‍ය ව්‍යාපාරයේ තියෙනවා ඊළඟට කලපු තියෙනවා වැව් තියෙනවා ඇත්තටම අද අපි සැමන් පිට රටින් ගේනවා මාළු පිට රටින් ගේනවා ගෙනෙල්ල ප්‍රතිඅපනයනය කරනවා කියලා රහින්සක දීවරේ අල්ලගෙන ඉන්න මාළු කෑල්ල විකුණ ගන්න බැරි වෙන විදියට ඒ මාළු ටික මේ වෙළඳ පොළට දානවා මේ වගේ කලමනාකරණයක් නැහැ රජයක්ට ව්‍යාපාර කරන්න බෑ රජයක් ඉන්නේ රජයේ ප්‍රතිපත්ති සකස් කරලා ඒ ප්‍රතිපත්ති නිවැරදි ප්‍රතිපත්ති සාකච්ඡා කරලා ඒ ප්‍රතිපත්ති තීරණය කරන්න. ගරු කතානායකතුමනි අපට මහ ලොකු මැජික් එකක් ඕනේ නැහැ. අපි සාල් වලින් ෂැන් පොයිසයි කියනවා. දැන් කියනවා සංචාරක හෝටල් වලට හාල් පිට රටින් ගේනවා. එහෙමනම් ඇයි මේ හාල් මේ රටේ වවන්න බැරි? වැව් 35000ක් තියෙන රටක් මේක. ඉරිෂාලේ තියෙන එක වැවයි මුළු යුරෝපේටම එළවලු දෙනවා. මං දැක්ක අපේ මේ ඇමරිතුමා නෑ අපේ රාජ්‍ය ඇමතිතුමා උත්සාහයක් ගන්නවා මේ අපනයන ප්‍රගතිය ගැන ආනයන ප්‍රගතිය ගැන කතා කරා අපනයන ආනයන මේ අපනයන ප්‍රගතිය ගැන ගරු කතානායකතුමනි ආනයන ප්‍රගතිය ගැන කතා කරා මේ 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 මහා බැංකු වාර්තා වෙන්න පුළුවන් නිලධාරි දෙන වාර්තා වෙන්න පුළුවන් මේ වගේ නිර්වද්‍ය භාවයේ පිළිබඳ කෙසේ වෙතත් අපට බිමේ පය ගහලා ඉන්නකොට අපට පේනවා අද මේ නිෂ්පාදකේ අමාරුයි වැටලා තියෙන්නේ. මම එකග වෙනවා විපක්ෂ මන්ත්‍රීවරු කියන එකට. විශේෂයෙන්ම අපි දන්නවා ආනයන ප්‍රගතිය, හරි අපනයන ප්‍රගතිය හොඳයි කියමුකෝ. ආනයන ප්‍රගතිය ගැන කතා කරන්න ඕනේ. එතකොට පිටරටින් ගේනේ වගේ වටිනාකම වැඩි වෙලා තියෙනවා, ආනයනය කිරීම වැඩි වෙලා තියෙනවා. කොහොමද අපි ඩොලර එක ඉහළ යනවා? ඊළඟට මේ ජනතාවට භාණ්ඩ සේවා ලබා ගැනීමේදී තියෙන දුෂ්කරතාවේ මේ ටික බලන්න කතා නායකතුමනි. කිරි, සහල්, මිරිස්, මාළු, කරවල, මස්. මට මතකයි මම අපි 80% ගරු කතා නායකතුමනි 1977 කිරිපිටිය ආනයනේ අපි 80% දේශීය නිෂ්පාදනය කරා 77 වෙනකොට. මට මතකයි ඒ කාලේ ඇතුළම් මුදලි හැම එතුමා අපනයන ගම්මාන හදලා ජර්සි වැස්සියෝ දීලා දෙන්නාද. ඒ එතුමා යම් කිසි දියුණුවක් කරා. එතකොට 80% අපි දේශීය වශයෙන් නිෂ්පාදනය කර අද 40%යි. අපි 50%කින් බැහැලා. අපි කතානායකතුමනි ගොවියට 1,02,000 හරකෙකුට සානාධාරයක් දුන්නත් ඔක්කොම විරුද්ධව කතා කරනවා. රටේ මේ කර්මාන්තවල සංවර්ධන නිලධාරී සමහර තීරණ ගත්තම අපි අද නිලධාරීන්ට බැන්නට සමහර නිලධාරීන්ට උසාවි යන්න වෙලා තියෙනවා. මේ කර්මාන්ත සංවර්ධනයට, නිෂ්පාදන සංවර්ධනයට, කෘෂිකාර්මික සංවර්ධනයට, ඒ වගා සංවර්ධනයට නිලධාරී තීරණ අරගෙන ඒ දේශපාලඥයොත් එක්ක වැඩ කරපු සමහර නිලධාරීන්ට අද උසාවි යන්න වෙලා තියෙනවා. දැන් බලන්න සහල් ඒකාධිකාරියක් හැදිලා මහා මෝල් හිමියන්. අපි දැන් ගමේ කඩේට ගියාම ගමේ හාල් අපිට නැහැ. අපිට තියෙන්නේ හාල් පැකට් එකක් ගෙනියන්න. ඔව්, මහා පරිමාණයෙන් එකතු කරනවා, මේ ගබඩා කරනවා, ගබඩා කරලා කල් තියාගන්න බෙහෙත් ගහනවා. ඊළඟට පැකට් කරනවා, පැකට් කරලා ඒක කල් තියාගන්න ඒකට බෙහෙත් ගහනවා. ඒවා ගබඩා කරලා තියාගන්නවා මිල වැඩි වෙනකම්. ඉතින් අර ගොවිය යොදවන කෘෂි රසායනික ද්‍රව්‍ය වලට වඩා විශාල ප්‍රමාණයක් කෘෂි රසායනික අපි කතා කරනවා වස විෂෙන්තර ආහාර දෙන්න. නමුත් අපට හැකියාවක් ලැබිලා නැහැ. රජයට කළමනාකරණය කිරීමේ හැකියාවක් නැහැ. කුඩා හාල් මෝල් ටික ඔක්කොම වැහිලා ගිහිල්ලා. කොහොමද කර්මාන්ත සංවර්ධනයක් කියන ගමේ ගියාම අපි ඉස්සර ගෝණිවල දාලා විවිධ හාල් වර්ග තිබුණා ගමේ කඩේ. අද ඒක දකින්න නැහැ අපට. ඉතින් මේක තමයි හාල්වල තත්ත්වය. කිරි ගත්තොත් කිරිත් එහෙමයි. ඉස්සර ගමේ කිරිකාරයෙක් හිටියා. මට මතකයි මම මේ රටේ කිරිගොවි 10,000ක් ගෙනෙල්ලා ඒ කිරිගොවින්ට අවශ්‍ය හරක් ටික ගෙනෙල්ලා දීලා බාන ගරු කතානායකතුමනි ඔයා මඩුවේ තියෙන අක්කර 12,000ක් මේ කෘෂිකාර්මික රට. මේ කල්පනා කරනවා නම් අපි මේ සියලුම මේ වගාබිම් අඩුගානේ රජයට අයිති වගාබිම් ටිකවත් අපි ආරක්ෂා කරගන්න ඕන. මේවා කෑලි කඩන්න, මේවා විකුණන්න, මේ වගේ කනාටු පොල් වෙන්න පුළුවන්. මේ වගේ තියෙන්නේ ඔයා මඩුව ෆාම් එකේ ඉන්නේ බැටළුවෝ 1000ක් විතර. මේ ඉරානෙන් ගේන්න පුළුවන්කම තියලා ණයට ඕන තරම් බැටළුවෝ. මම කතා කරා බැටළුවෝ 100,000ක් ගේන්න. අපි බැටළු මස් පිටරටින් ගේනවා. ඉරාන තානාපතිතුමත් ඒ කතා කරලා මස් ගේන එක නැවැත්තුවම ඕස්ට්‍රේලියාවේ තානාපතිතුමා එනවා මම හම්බේ. ඇවිල්ලා මේක ප්‍රවර්ධනය කරන්න එතුමා කතා කරනවා. කො අපේ රටේ තානාපතිලා
විනාඩි 3ක් තියෙනවා එතුමාට.
හොඳයි. එතකොට කො අපේ රටේ තානාපතිවරු ගරු කතානායකතුමනි ඊළඟට කිරිපිටි ගැන කතා කරනකොට අපට එනවා මේ ඉන්දියාවේ තියෙන නිව්සීලන්ත තානාපති කාර්යාලේ ඒ නිලධාරී එනවා ගරු කතානායකතුමනි අපි හම්බ වෙන්නේ. එතකොට මේ අපි වස විසෙන් තොර ආහාර දෙන්න රජයේ මැදිහත් වීම. එතකොට මේ ගම්මිරිස් ටිකට මොකද උනේ? ලෝකේ හොඳම ගම්මිරිස් බිබිලේ තියෙන්නේ. අපේ දොඩම් ගෙඩියට විනාශේ ලං වුණා. අද මේ මොකද මේ හොඳ නිෂ්පාදන කරන භාණ්ඩ ලෝකේ නිෂ්පාදනයේ වැඩි වුණා. ඒ නිෂ්පාදනයේ එක්ක අපිට තරඟ කරන්න පුළුවන්. මොකද අපේ සුවිශේෂී ගුණය රසය, ඒ වගේම තියෙන අනිකුත් රසායනික ද්‍රව්‍ය, ඒ වගේ තියෙන ගුණාත්මක භාවය. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, මේවට විශේෂ ඉල්ලුමක්, විශේෂ මිලක් තියෙනවා. මොකද කරන්නේ? ප්‍රතිඅපනයනය කියලා පිටරටින් ගෙනල්ලා මේවට කලවම් කරලා තොග ගණන්, බල්ක් එක ගණන් සල්ලි හම්බ කරන්න. අර ලොකු අහිංසක ගොවියට ලැබෙන්න තිබුණු ආදායම ලොකු ව්‍යාපාරිකයෝ, මහා ව්‍යාපාරිකයෝ ගන්නෝ. ඉතින් ඒ වගේම බලන්න ගරු කතානායකතුමනි, මේ කරවල නිෂ්පාදනය ගත්තත් එම නිෂ්පාදකව 3,000ක් ඉන්නවා අමාරුයි වැටලා. මම ධීවර ඇමතිවරයා හැට මම කරවල නිෂ්පාදනය කරනවා, කට්ට කරවල නිෂ්පාදනය කරනවා, මේ කට්ට කරවල නිෂ්පාදනය කරන මාළු වලට මම කිව්ව බද්ද අඩු කරන්න කියලා. මොකද පිටරටින් ගේන පිටරට කරවල හදන්නේ ඇසිඩ් දාලා. අපි වැඩිපුර මේ රටේ දුප්පත් මිනිස්සු ගන්නේ කරවල. තේනාද? අපේ ගම්වල මතයක් තියෙනවා මෝර කරවල දුන්නම කිරියරෙනවා කියලා අම්මලට. තේනාද? නමුත් මොකද මෝර කරවල වල සම්පූර්ණයෙන් ඇසිඩ් සුදු පාටයි. තනිකර සුදු පාට ඇසිඩ් දාලා වේලන්නේ. හැබැයි ගරු කතා
වෙලාව අවසන් වෙගෙන යනවා ගරු අම්මතුමා. ඔව්.
මේ කියන්නේ කැමෙන් පස්සේ වෙලාවක් තියනවද
නැහැ? නැහැ. ඔබතුමා විනාඩි 10යි 20යි 9ක් ඇවිල්ලා තව විනාඩි.
ඉතින් ගරු කතා නායකතුමනි මම නම් කියන්නේ අනාගතයේ දැන් ජනාධිපති අපේක්ෂකව ගැන කතා කරනවා. මොන අපේක්ෂකයාවත් කමක් නැහැ. කරවල ටික අපේ රටේ නිෂ්පාදනය කරනවා අපේ නිෂ්පාදකයෝ ඒව අපේ සෞඛ්‍ය පරීක්ෂකවරයා බලන්න යනවා ඒ වගේ යම් ප්‍රමිතියක් තියෙනවා එතකොට මොකද කස්ටම් එක කියන්නේ මේකට කේත අංක නැහැ කියනවා මේ කේත අංක දෙන එක මහ ලොකු වැඩක්ද ඉතින් ඒක නිසා මේ රටේ ජනතාවගේ නිෂ්පාදන වලට નિયમિત මිලක් ලැබෙන්නේ නැතෝ ගරු කතානායකතුමනි අපට පුළුවන් කමක් නැහැ ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන්න මේ ආනායනේ අපනායනේ ගැන මහ ලොකු වැඩ කරන්න අවශ්‍ය නැහැ අපට මේ අපට තියෙන හොඳම දේ තමයි සිය රට දේ සිරිසැප දේ අපේ දේ රැකගෙන අපි ඉස්සරහට යන එක කරු කතානායකතුමනි මම කියන්නේ ඉදිරියේ යන ජනාධිපතිවරණය මම නම් සහාය දෙන්නේ මේ ග්‍රාමීය ආර්ථිකය වෙනුවෙන් මේ ප්‍රශ්න වෙනුවෙන් සැබෑ ලියවිල්ලක් තියෙන්න ඕනේ ඒ ලියවිල්ල ඉදිරිපත් වෙන්න ඕන කරු කතානායකතුමනි ඔබතුමාගේත් නම කියවෙනවා ඒකයි මම මෙහෙම
කියන්නේ
එන අවසරයි
බොමි සුචි දිවා භෝජනයේ සඳහා සභාවත් සිටිනවා නැවත එකයි තිහට රැස් වෙනවා